උත්සාහවත් උනේ අයින් කරගන්න ජීවිතෙන් දුක් දුන්නත් එක. නමුත් අපි කවුරුවත් සහේතුකව දුක අයින් කරන්න යන හදන අපි දුක අයින් කරන්නේ කොහොමද කියලා ඒකට හේතුව හොයලා නෙමෙයි උත්සාහවත් උනේ. සැපසතුට ගන්න උත්සාහවත් වෙන අපි සැපසතුට ලැබෙන්නේ කොහොමද කියලා හොයලා නෙමෙයි උත්සාහවත් උනේ. ඒක ප්‍රතිපලය වුණා මෙච්චර උත්සාහවත් වුණත් තාම බැරි වුණා අපිට දුක අපේ ජීවිතෙන් අයින් කරගන්න, සැපසතුට අපේ ජීවිතයට ලං කරගන්න. පින්වතුනි, ලෝකයා කරන මේ උත්සාහය නිෂ්ඵල බව දැක්ක නිසාමයි ලෝතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වුණේ. ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා දේශනා කළේ ඔගොල්ලෝ නොදන්නා වුණාට ඔගොල්ලෝ හොයන සැපසන සිල් ගන්න හැටිමයි, ඔගොල්ලෝ නොදන්නා වුණාට ඔගොල්ලෝ උත්සාහවත් වෙන දුක දුන්නත් ජීවිතෙන් අයින් කරන්නමයි. නමුත් මේ ධර්මය අපි අහලා නැති හින්දා නිවැරදි ක්‍රමය අපිට තේරුනේ නැහැ. නිවැරදි ක්‍රමය අපිට ලැබුණේ නැහැ. ඒ හින්දා අපේ ලෝකයට අනුව යමින් ලෝකය අනුකරණය කරමින් සැපසතුට හොයන්න ගිහිල්ලා දුක නැති කරන්න ගිහිල්ලා ඒ සැපසතුටෙන් යුක්ත වෙලා සැපසතුට නැති වෙලා දුක් දුම් වශයෙන් යුක්ත වූ එක්කුණා සත්කර්මයේ ශ්‍රවණය කළොත් එයාගේ මනාව වැටෙනවා සැපසතුට දෙක ලබා ගන්න කොහොමද, දුක් දුම්ස් අයින් කරන්නේ කොහොමද කියන කාරණාව එහෙම දැනගත්තාම එයාට ඒ ටික ලබා කරගන්න පුළුවන්. පිමුතුනේ, මේ ලෝකයේ අමාරුම දේ දුක නැති කරන මාර්ගය හොයාගන්න එක. හොයාගත්තට පස්සේ ඒ මාර්ගයේ ගමන් කරන එක ඒ තරම් අපහසු නෑ. මාර්ගයේ කෙනෙකුට හම්බුනොත් එයාට කියන දිට්ඨි සම්පන්නයි කියලා, දැකීමෙන් යුක්තයි කියලා. ඉතින් එයාගේ සසල දුක එපමණකින් අවසන් වෙනවා. පින්වතුනි, ඔය කාරණා දෙක මතමයි බෞද්ධ අබෞද්ධ කියන ලෝකයා බෙදෙන්නේ. බෞද්ධ අබෞද්ධ කියන ධර්මතාවයේ බෙදිලා තියෙන්නේ මේ දුක ගැන ඇති අවබෝධය සහ අනවබෝධය කියන කාරණාව මත. මං මාතෘකා කළ කාතාවට අනුව බුද්ධ දේශනාව විස්තර කළා, විග්‍රහ කළා දෙන්න කලින් ඔගොල්ලන්ගේ ජීවිතේම පවතින සැබෑ පැතිකඩ නැත්තම් පින්වතුන් නොදන්නවා වුණාට ඔගොල්ලන්ගේ ජීවිතයේ අද පවතින පැත්ත මම පොඩ්ඩක් පෙන්නන්නම්. තව පැත්තකින් ගත්තොත් බෞද්ධ නොවන ලෝකයක් උත්සාහවත් වෙලා තියෙන්නේ මේ දුක කියන ප්‍රශ්නෙට උත්තර හොයන්නමයි. නමුත් ඒ කාරණාව වැරදුනා, වැරදිලා, වැරදිච්ච බව දන්නේ නැහැ. මම මුලින් ඒ ටික පැහැදිලි කරන්නම්. පින්වතුනි, විඳකට නම් මං සසර දුක ගොඩාක් ඈතට කියනවා. අනන්ත සංසාරේ මොවල දුක, පියාමොල දුක ඉඳලා ගොඩාක් කියන ඒවා දැන් මේ පින්වතුන් අහලා තියෙන හින්දා මං දුක විස්තර කරන්නේ නැතුව දහම විස්තර කරන්න පටන් ගත්තා. මොකද මේ ටික ගොඩාක් විස්තරයක් කරන්න වෙන නිසා. එතකොට පින්වතුනි, මේ ලෝකේ බෞද්ධ නොවන අබෞද්ධ අය දුක දන්නවා, දුකේ ඇතිවීමක් දන්නවා, දුකේ නැතිවීමක් දන්නවා, නැති කරන මගක් දන්නවා. ඔය හතර මේ ශාසනයෙන් බැහැරක් තියෙනවා. අපි බලමු මේ ලෝකයේ අයත් ඉපදීම, ලෙඩවීම, මහලු බව, මරණය, අප්‍රිය මා එක්වීම, ප්‍රියංගෙන් වෙන්වීම, හිතන් දේ නොලැබීම දුකක් කියලා දන්නවා. හැබැයි ලෝකයේ දුක දකින්නේ ආත්ම කරගෙන. ලෙඩ වෙන්නේ මම, මහලු වෙන්නේ මම, මැරෙන්නේ මම. එතකොට අප්‍රියන් හා එක්වීමේ දුකාවේ මට, ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුකාවේ මට, නැත්තම් මගේ දුව, මගේ පුතා, මගේ අම්මා අප්පච්චි තමයි ලෙඩ වුණේ, මහලු වුණේ, මැරුණේ කියලා මේ ජරා මරණ ටික දකින්නේ ලෝකයේ කෙනෙක්ගේ කියලා. එයා දුක දන්නවා, දන්නේ මෝඩකමට. ඒ නිසා ඒකට කියන දුක්ඛය අඥානං කියලා. ලෝකයා දන්නවා දුක. හැබැයි එයා දන්නේ දුක අනුවණ කම, දුක පිළිබඳව ආත්ම කරගෙනයි දකින්නේ. ලෝකය දන්නා දුකේ ඇතිවීම කොහොමද දුක ඇති වෙන්නේ? ගෑක් දොරක් නැති වුණොත් දුක එනවා, ඉඩකඩක් නැති වුණොත් දුක එනවා, මිල මුදල් නැති වුණොත් දුක එනවා, යාන වාහන නැත්තම් දුක එනවා, ද්වාදරු නැත්තම් දුක එනවා. දුකේ ඇතිවීම කුත් දකිනවා. ලෝකය දකිනවා දුක්ඛ නිරෝධය. ගැතරක් තිබ්බොත් දුක නැතුව ඉන්න පුළුවන්. සංග්‍රහී තිබුණොත් දුක නැතුව ඉන්න පුළුවන්. මෙලමුදල් තිබුණොත් දුක නැතුව ඉන්න පුළුවන්. යාන වාහන තිබුණොත් දුක නැතුව ඉන්න පුළුවන්. ඉඩකඩම් තිබුණොත් දුක නැතුව ඉන්න පුළුවන්. දේපොළ වස්තු ආහාරක පාන ඉඩකඩම් මෙලමුදල් මේවා තිබුණොත් දුක නැතුව ඉන්න පුළුවන් කියලා දකිනවා. පින්මතුනේ මේ අපි පුද්ගලයෙක් කියලා දැක්කට අපි පුද්ගලයෙක් කියලා හිතාගෙන කියတဲ့ යථාර්ථයේ තියෙන හේතුඵල ධර්ම. මේ හැම තැනකම ධිට්ඨිය මුල් වෙනවා. ලෝකය දුක දැක්කා, දුක ඇති වෙන ක්‍රමය දැක්කා, දුක්ඛ නිරෝධය දැක්කා, දුවතරෝල් යනවා නේද කරන් තියනවා නම් දුක නැතුව ඉන්න පුළුවන් කියලා. දුක දැක්ක, දුක ඇතිවීම දැක්ක, නැතිවීම දැක්ක, ඒක ඊට අනුව යා මාර්ගයේ තීරණය වුණා මොකද්ද? එහෙනම් දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව එයා දන්න විදිහට දුක් නැති කිරීමේ ක්‍රමය මොකද්ද? දුක නැතු වෙන්න කෙවල් හැටි යුතුයි, දරුව හැටි යුතුයි, ඩකඩම් ගත යුතුයි, මුදල් ගත යුතුයි, සේවිය යුතුයි කියලා. දැන් මේ දුක නැතු වෙන්න කෙවල් හදනවා, ඉඩකඩම් හදනවා, මිල මුදල් හොයනවා, යාන වාහන හොයනවා. මේ මොකද? එයා දැක්ක දුක නිරෝධේ කවුරුත් දුක නැතිකමට කැමති. දුක නැති විදිය දැක්කහම මාර්ගය කියන එක යෙදෙන්නේ ඒ විදිහට. දැන් දුක දැක්ක, දුක ජීවල් දුරල් යන වාහන ඉද කඩන් නැතිනම් දුක එනවා, ජීවල් දුරල් යන වාහන ඉද කඩන් තියෙනවා නම් දුක නැතුව ඉන්න පුළුවන් කියලා දැක්කට පස්සේ ධිට්ඨිය සංකප්පේ දැන් ධිට්ඨියට අනුව කාම සංකප්ප. ගයක් හදන්නේ කොහොමද? ඉද කඩන් ගන්න කොහොමද? මිල මුදල් ගන්න කොහොමද? යන වාහන හොයන්නේ කොහොමද කියලා මේ ධිට්ඨියට අනුව නැමිලා සංකප්පේ ඉබේමයි කාම සංකප්ප වෙලා. ව්‍යාපාද සංකප්ප, හිංසා සංකප්ප, තව කෙනෙක් මරලා හරි, තව කෙනෙකුට ගහලා හරි මේ සංකප්පි තමන්ගේ දුක් නැතිවීම හදාගන්න පසුබට වෙන්නේ නැහැ. එතකොට ඔන්න ධිට්ඨියට අනුව ඉදීම සංකප්පය. දැන් වාචාවත් මේ ධිට්ඨියට අනුව හැරිලා මොකද්ද? බොරු කියලා හරි, කේලම් කියලා හරි, හිස් වචන කතා කරලා හරි, පරස වචන කතා කරලා හරි දුක නැතු වෙන්න දේවල් දුරව හදාගන්න උත්සාහවත් වෙනවා. පසුබට වෙන්නේ නැහැ. යාන වාහන ගන්නවා, ඉඩකඩම් ගන්නවා, මිල මුදල් ගන්නවා කියන එකට ඒ කාරණාව සාක්ෂාත් කරගන්න තමයි එයා දැන් වචනේ උදව් කරගෙන තියෙන්නේ. කායික ප්‍රවත්න විස වර්ග වල දාන කරලා හරි, සත්තු මරලා හරි, ආයුධ විකුණලා හරි කමන්නේ. ඇයි පින්වතුනි ලෝකෙ මේ විදිහටම ගහගෙන යන්නේ? මේක පැත්තකට ධිට්ඨිය මුල් වෙලා. ධිට්ඨිය කියන එක මුල් වෙන්නේ. එයාගේ ධිට්ඨිය තියෙනවා. එයා දන්නවා දුක. එයා දන්නවා දුකේ ඇතිවීම. එයා දන්නවා දුකේ නැති තැන. ඒ නැති කරන මාර්ගය අනුව පුරන්න තමයි දැන් කායික ක්‍රියාවත් උදව් කරගෙන තියෙන්නේ. ඒ ධිට්ඨියට අනුව හිතලා, ධිට්ඨියට අනුව කියලා, ධිට්ඨියට අනුව කරමින් ධිට්ඨියට අනුව ජීවත් වෙනවා. සම්පූර්ණ මේ දුක නැති කිරීම පිළිබඳව දන්න දර්ශනයට අනුව හිත, කය, වචනය කියන තුන්දරම නැමිලා ඉඳීම පවතින්නේ. අපි පුද්ගලයෙක් කියලා දැක්කට මෙතන තියෙන මෙන්න මේ වගේ ධර්මතා ටික. දැන් ඒ ධිට්ඨියට අනුව දුක නැතුව ඉන්න වස්තු හොයාගන්න විදිහට නිතරම හිතන්න, කියන්න, කරන්න, ජීවත් වෙන්න එයාගේ වායාම, සති, සමාධි කියන ටික උදව් වෙලා. එයාගේ උත්සාහයක් තියෙන, එයාගේ සිහියක් තියෙන, එයාගේ එකඟකමක් තියෙන මේ ටික ඔක්කොම මොකෙටද තියෙන්නේ? අන්න අර මිල මුදල් නැති වුණොත් දුක එනවා, මිල මුදල් දුරව තිබුණොත් දුක නැතු වෙන්න පුළුවන් කියපු ධිට්ඨිය පුරවගන්නයි තියෙන්නේ. එතකොට එන්නුත්දී අපි ලෝකේ පුද්ගලියෙක් සත්වයෙක් කියලා දැක්කට හිතුවට මෙතන තියෙන මිච්ඡා අංගාටක පැවැත්මක්. ඔයගලගේ ජීවිතය, මේ පුද්ගලයාගේ ලෝකයේ ජීවිතය තියෙන්නේ මොකද්ද? මිච්ඡා අංගාටක පැවැත්මක්. ඔන්න ඔය විදිහට දකින ක්‍රමයට කියනවා බුද්ධිමත් නැහැ, නුවණක් නැහැ. උත්තරෙදී අබෞද්ධ, බෞද්ධ නෙමෙයි, බුද්ධිමත් අවබෝධයක් තියෙන අය නෙවෙයි. මොකක් ගැනද? දුක ගැන, දුක ඇතිවීම ගැන, දුක නැතිවීම ගැන, නැතිකත මාර්ගය ගැන අවබෝධයක් තියෙනවා නෙවෙයි. අද අපේ ජීවිතය ඔතන නම් අපිට ටිකක් හිතන්න වෙයි. මම කියන්නේ ඔගොල්ලෝ බෞද්ධ නෙවෙයි කියන එක අපිට හිතන්න වෙයි. මම මේ කිව්වේ ලෝකයේ තුල සිද්ධිය. ඊට පස්සේ ඔබඳු ලෝකයකට තමයි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ওই විදිහට ලෝකයේ තුල දුක නැති කරන්න වස්තු හොයමින් දුක නැති කරන්න පුළුවන් කියන දර්ශනයකින් යුක්ත මිච්ඡා අංගාසක් පවතින තැනකට බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දේශනා කළා. මොකද්ද? දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධ ඥානං දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදා ඥානං කියලා. ඔය දුක දකින ක්‍රමය වැරදි. දුක දකින්න මෙන්න මෙහෙම කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. ජාතිකි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිකි දුක්ඛා මරණපි දුක්ඛං අපි සංපයෝගෝ දුක්ඛෝ තියේ විපයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡන් අලබති තප්පි දුක්ඛ සංකිට්ඨේන පංචපාදානක්ඛන්ත දුක්ඛ. මේ දුක් ටික විස්තර කරලා විග්‍රහ කරලා මේ දුක කෙනෙක්ගේ නෙවෙයි, මේ දුක පුද්ගලයෙක්ගේ නෙවෙයි, සත්‍යයෙක්ගේ නෙවෙයි, දැඩිව ගත්තා වූ ස්කන්ධ පංචකයකයි දුක කියලා පෙන්වනවා. ඊට පස්සේ දුක සමුදය පෙන්වන බුදුරජාණන් වහන්සේ ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩ නිරුද්ධ නැති වෙච්ච නිසා නෙවෙයි දුක එන්නේ, තණ්හාව නිසා. තණ්හාව නිසා දුක එන්නේ. ඔකේ මම තා පැතිකඩක් තියෙන ඕගලන්ට පෙන්වන්නම්. තණ්හාව නිසා දුක එන්නේ කියලා පෙන්වනවා. දුකේ නැතිවීම පෙන්වන බුදුරජාණන් වහන්සේ කොහොමද? තණ්හාව නැතිකොට දුක නැති වෙනවා කියලා පෙන්වනවා. පංච උපාදානස්කන්ධයේ දුකයි, දුකට හේතුව තණ්හාවයි. තණ්හාව නැතිකොට දුක නැති කිරිය හැකිය කියන දැක්ම ඇති වුණාම කෙනෙකුගේ ඒක තමයි දිට්ඨිය. ඊට පස්සේ එයාගේ සංකප්පේ හැරෙනවා. ඒ දිට්ඨියට අනුව හැම වෙලෙම තණ්හාව නැති කරන්න තමයි හිතන්නේ. නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවේක්ෂා සංකප්ප කියන විදිහට සංකල්පය අනිත් පැත්තට හැරෙනවා. යාගේ අනිත් පැත්තට හැරෙනවා. එයා වචනේ උදව් කරගන්නේ තණ්හාව තියෙනවනම් දුක එනවා, තණ්හාව නැතිනම් දුක නැති කරන්න පුළුවන් කියන දර්ශනේ සාක්ෂාත් කරගන්න තමයි වචනේ උදව් කරගන්නේ, කායික ක්‍රියාව පවත්වන්නේ, ඒ වගේම ජීවත් වෙන්නේ. එහෙම තණ්හාව නැති කරන විදිහට හිතලා කියලා කළා ජීවත් වෙන විදිහට වායාම සති සමාධි කියන උත්සාහය සිහිය එකඟකම කියන කාරණා ටික උදව් වෙලා මේ අංග 8ට කියනවා සම්මා අංග 8ක් කියලා. අපි සෝවාන් පුද්ගලෙක්, සකදාගාම පුද්ගලෙක්, අනාගාමි අරියත් පුද්ගලෙක් ගැන කතා කළා. එතනදී ධර්මතා ටික සම්මා අංග 8ක් රහතන් වහන්සේ කියන තැනකන දසහංගේ සමන්නාගත වරහති උච්චති අංග 10ක් සම්මා ඥාන සම්මා විමුක්ති කියන දෙකකුත් තව එකතු වෙලා තියෙන ওই දෙකට. නමුත් අපි සෝවාන් සකදාගාමී කියන තැනක තියෙන්නේ ධර්මතා අටක්. එතකොට ලෝකයේ සහ ලෝකෝත්තර කියන තැනක තියෙන ඇත්තටම මාර්ග දෙකක්. මෙන්න මේ කාරණා දෙක පැහැදිලි කරන්න තමයි බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ. නමුත් මේ කාරණාව අද දවසේදී ඔයගොල්ලෝ තේරුම් අරගෙන ඉන්න ක්‍රමය වැරදි. ඒ තේරුම් අරගෙන ඉන්න ක්‍රමයෙන් වැරද්ද හින්දා ඔයගොල්ලෝ ධර්මයෙන් අයින් වෙන්නේ. ඔයගොල්ලෝ හිතන්නේ බුදුදහම එක්ක ජීවත් වෙන්න බෑ කියලා. මොකද බුදුදහම හඳුනගෙන තියෙන ක්‍රමය වැරදි. මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ කාරණා ටිකක් කිව්වා. ඉපදීම, රැඳවීම, මහලු බව, මරණය, අප්‍රියනවා, ඉක්වීම කියලා දුක පෙන්වලා මෙන්න මේ දුක, මේ කියපු දුක් ටික ඔක්කොම දුක් නෙවෙයි, මෙන්න මේ කියපු දුක් ටික තථාගතයන් වහන්සේ විස්තර කළ විග්‍රහ කළ දුක් ටික ඇති වෙන්නේ තණ්හාව නිසායි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ. තණ්හාව නැති කළොත් ඒ දුක් ටික නැති කරන්න පුළුවන් කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ. ඒකෙන් තථාගතයන් වහන්සේ අදහස් කළේ නෑ ඔයගොල්ලන්ට රස්සාවක් කරන්න එපා, ගියක් දුරක් හදා ගන්න එපා, ඉඩකඩමක් ගන්න එපා, යාන වාහනයක් ගන්න එපා කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා නෑ. මොකද ඒක සත්‍යයන්ගේ ආහාරය, සත්‍යයන්ගේ පැවැත්ම. පින්වත්නි, ස්වාමීන් වහන්සේලාට තියෙනවා චීවර, පිණ්ඩපාත, සේනාසන, ඉලම්බස කියලා හතරක්. ඒක ස්වාමීන් වහන්සේලාගේ සිව්පස්සේ ජීවිත පැවැත්ම. ඒක ඕනේ, ඒක තණ්හාව නෙවෙයි. ඒ ස්වාමීන් වහන්සේගේ චීවර වගේ තමයි ඕගොල්ලන්ගේ ඇඳුම් පෙරදුම් කම්මිත කලිසම් සාරිය ඇත්තෝ පින්දපාති වගේ තමයි ඕගොල්ලන්ගේ ආහාර පාන සේනාසන වගේ තමයි ඕගොල්ලන් ගෙවල් දොරවල් දේශජ පරික්කාරය වගේ තමයි දෙහෙත් අන්තිමට ඔගොල්ලෝ නොදන්නා වුණාට ඔගොල්ලෝ තියලා තියෙන ඔය කාරණා හතරේ මෙතන පොඩි වැරද්දක් ඔගොල්ලෝ කරගෙන තියෙනවා. මොකද්ද? බුදුරජාණන් වහන්සේ දුකට හේතුව තණ්හාවයි, තණ්හාව නැතිව දුක නැති වෙනවා කියලා කිව්වා. නමුත් ගියක් දුරක් හදා ගන්න ඕනේ ධර්ම මොළේ කෝණේ ආහාරයක් ගන්න ඕනේ අනේ සාම අපිට බුදු දහම බෑ. පස්සේ පුළුවන් කියලා. මම ඔගොල්ලන්ට උපමාවක් කියන්නම්. ඒ කාරණාවෙන් තේරුම් ගන්න. මේක අපේ ජීවිතයෙන් තේරුම් ගත්තහම බුදු දහම හරි මේ මොනතරම් සත්‍යයේ හිතසුව පිණිස අනුකම්පාවෙන් දේශනා කළ ධර්මද්ද කියන එක තේරෙන ඕනම කෙනෙකුට එන්න පුළුවන් විදියට. උපමාව තමයි ඕගොල්ලන්ට ගෙදර ඉන්නකොට තනියම ඉන්නේ පාළුයි කාන්සි හරි තනිකම දැනෙනවා. දැන් පාළුව කාන්සි තනිකම කියන එක සතුටක්ද? නෑ දුකක්. ඒකම හරි බඩගින්නකුත් දැනෙනවා. බඩගින්න සතුටද? නෑ දුක. දැන් ඔයගොල්ලන්ට දුක් දෙකක් තියෙනවා. පාළුව කාන්සිය තනිකම කියන දුකකුත් තියෙනවා බඩගින්නක් තියෙනවා. දැන් දුක නැති කරන්න කියලා ටීවී එක බලුවොත් හරිද ලස්සන හොඳ චිත්‍රපටයක් බලුවොත් දුක නැති කරන්න කියලා හරියයිද? හරි. එහෙම නැත්නම් දුක නැති කරන්න කියලා වස්තු යාගෙන කෑවොත් හරියයිද? මේක විභජ්‍යවාදීව තීරණය කළ යුතු තැනක් නේද? දෙකල දැකිය යුතු තැනක්. ටීවී බලලා බඩගින්න නැති කරන්න පුළුවන්ද? බෑ. බත් පියාගෙන කාලා පාරලෝකාංශී තනිකම නැති කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් මොකද මේ දුක් දෙක දෙපැත්තකින් ආපු දුක් දෙකක්? මේ දුක් දෙක දෙපැත්තකින් ආපු දුක් දෙකක්. පාරලෝකාංශී තනිකම නැති කරන්න නම් ටීවී එකක් බලලා සින්දුවක් අහලා වුණ පාරලෝකාංශී තනිකම නැති කරන්න පුළුවන්. බඩගින්න එකෙන් නැති වෙන්නේ නැහැ. බඩගින්න නැති කරන්න බත්තු යාගෙන කන්න වෙනවා. බත්තු යාගෙන කෑවම බඩගින්න නැති වෙන හැබැයි පාළුවකාංශිය තනිකම නැති වෙන්නේ නැහැ. බත් කාලා පාළුවකාංශිය තනිකම නැති වෙනවද? නැහැ. ටීවී බලලා බඩගින්න නැති වෙනවද? නැහැ. මේ දෙකම කරන්න වෙනවා. එහෙනම් යාන්ට වෙනව මොකද්ද? බත් තියාගෙන කන්නත් වෙනවා ටීවී බලන්නත් වෙනවා නේද? දුක නැතුව ඉන්න මම මේ උපමාවක් ගත්තේ. ඒ වගේ ඕගොල්ලෝ දන්නවද ඕගොල්ලන්ගේ ජීවිතේට දුක ක්‍රම දෙකකට ඇවිල්ලා තියෙනවා. තණ්හාව නිසා දුක ඇවිල්ලා තියෙනවා. ආහාර නැතිකම නිසා දුක එනවා. ඇත්ත ගියක් දොරක් නැති වුණු දුක එනවා කියලා ඕගොල්ලෝ දකින්න තික එක පැත්තක් තියෙනවා. ගැටයක් නැති වුණොත් සීත උෂ්ණ නැති මధుරව අවුසුලන් ස්පර්ශයන්ගේ දුකින්දුත් තේජුක දුකක් නෙවෙයිද? දුක. එතකොට පයින් යන්න බෑ මහන්සි තෙහෙත්තුයි. එතකොට ඒක දුකක් නෙවෙයිද? දුක. එතකොට ධර්මල්ලෙක්වත් නැත්නම් පාළුව කාන්තිය නම් ඒක දුකක් නෙවෙයිද? දුක. පාළුව කාන්තිය පැත්තකින් කියන්නේ ඒක නෙවෙයි කියන්නේ ජීවිතයේට කරදරයක් වෙච්ච වෙලාවට උපස්ථාන කරන ළඟ කෙනෙක් නැත්තම් බෙහෙත් ටිකක් පුවන්න කෙනෙක් නැත්තම් ඒක ජීවිතයේට මේ ජීවිතයේ පිටිකක් නැත්තම් ඒක දුක. එතකොට ඔන්න ඒ ජීවිතයේ එක දුක ඇති වුණා පාළුවකාංශිය තනිකම වගේ ඒ දුක නැති කරන් ජීවී බලන්න වෙනවා වගේ දැන් සිව්පසිය නැති වුණොත් ඒ නිසා දුකක් තියෙනවා. එතකොට ඒ දුක නැති කරන්න ඔබට රස්සාවක් කරන්න වෙනවා. රස්සාවක් කරන්න වෙයි. රස්සාවක් කරනකොට ඔබට දැනගන්න දුක නැති කරන්න කරන්න එපා. ඔබට දැනගන්න ඕනේ රස්සාවක් කළාම නැති කරන්න පුළුවන් දුක මොකද්ද කියන එක ඉස්සෙල්ලා දැනගන්න. ගෙයක් දොරක් හදාගත්ත හැකි ගෙයක් දොරක් නැතිකම නිසා එන දුක නතර කරගන්න පුළුවන්. වාහනයක් ගත්ත හැකි, වාහනයක් නැතිකම නිසා එන දුක නැති කරන්න පුළුවන්. ඉඩම් කඩමක් ගත්ත හැකි, ඒවා නැතිකම නිසා එන දුක නැති කරන්න පුළුවන්. ධර්මල්ලෙක් හදාගත්ත හැකි, එතකොට සලකන්න බෙහෙත් ටිකක්වත් දෙන කෙනෙක් නැතිකම නිසා අසරණ වුණා කියන තැනකින් එන දුක් ටික නැති කළ හැකි. හැබැයි ඔය ටික රක්ෂාවක් කරලා ඔය ටික හම්බ කළා, ඔය දුක් ටික නැති කෙරුවා කියලා තණ්හාව නිසා එන දුක් ටික නැති වුණේ නැහැ. තණ්හාව නිසා එන දුක් ටික ඉතුරුයි. දැන් කෙනෙක් තණ්හාව කිසිම රක්ෂාවක් කරන්නේ නැහැ, වැඩකට යන්නේ නැහැ. හැබැයි තණ්හාව නැති කළ දුක නැති කරන්න කියලා හදුවොත් කෙනෙක් එයා බක්තු යාගෙන කනවා, බඩගින්න නැති කරන්නේ. හැබැයි පාරලෝකාංශී සංකම් නැති කරන්නේ එකක් කරන්නේ නැහැ වගේ. එයාට සීත උෂ්ණ නැති මසුරු අවුසුලන් කියන මේවෙන් දුක් විඳෙන්නේ. කෙනෙක් බණ භාවනාවක් කරනවා කියන තැනකට තණ්හාව නිසා එන දුක් ටික නැති කරන්න එයා උත්සාහවත් වෙනවා. නමුත් රක්ෂාවක් කරන්නේ නැතුව රක්ෂාවක් කරන්නේ නැහැ. එතකොට එයාට එක පැත්තකින් දුක ආවරණය වෙනවා, තව පැත්තකින් දුක ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ එක පැත්තක දුක් විඳලා තව පැත්තක දුක් නැති කරන්න පනවලා නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උභයාර්ථය සඳහා. මෙලොව පරලොව දෙකටම සියලුම දුක් නැති කරන්න පෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ධනය හොයන්න, කොටස් දෙකක් කර්මන්ත යොදවන්න, එක කොටසක් පරිභෝජනයට ගන්න, එක කොටසක් හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගන්න ඉතුරු කරන්න. මේ සම්භාව හුරු කරනවද තථාගතයන් වහන්සේ? නැහැ, මිනිසෙගේ ජීවිතයකට අවශ්‍යයි මේක. අපි මේ කාරණාව තේරුම් ගත්තේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ඇයි දුකට හේතුව තණ්හාව, තණ්හාව නැතිව දුක නැති වෙනවා, මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන ওই ටික විතරක් කිව්වේ? ඇයි ආහාර හොයාගෙන දුක නැති වෙනවා ටික නොකිව්වේ? පින්වතුනි, මේ ලෝකේ ඉන්නවා ගුරුවරු තුංගොල්ලා. දෙමව්පියන්ට කියනවා පුබ්බාචාර්ය කියලා, පූර්ව ආචාර්යවරයා. ඊට පස්සේ ඉන්නවා ස්කෝල් එක ඉන්න ගුරුවරු ආචාර්යවරු. මේ දෙමව්පියන්ගෙන් සහ ආචාර්යවරුන්ගෙන් ඕගොල්ලන්ට ඉගෙන ගන්න ලැබුණ ඒ අය ඉගෙනුවා ඕගොල්ලන්ට මොකද්ද? ආහාර පාන සිව්පස්සේ හදාගන්න උපාය හොඳට උගන්නලා, නිවැරදි ක්‍රමයකට යොමු කරලා, හොඳ රස්සාවක් කරලා, මිලමුදල් හොයලා, ඇඳුම් පැළඳුම් අරගෙන සීතුෂ්ණ නසා ගන්න ක්‍රමය හුරු කෙරුවා. ගෙයක් දොරක් හදාගෙන මැසි මදුරු අවුසුලන් ස්පර්ශයෙන් එන දුකෙන් වාරණය වෙන්න හුරු කෙරුවා. පයින් යෑම ගමන් කිරීම තේතුණ වාහනයක් උපකරණයක් අරගෙන ඒ දුක නිවා ගන්න ක්‍රමයේ හුරු කෙරුවා. දෙහෙතත් හේතත් බොන්නවත් ළඟපාත කවුරුවක්වත් නැත්තම් ධර්මල්ලෙක් හදාගෙන ජීවිතේ රැකවරණයක් ලබා ගන්න හැටි ඒ ගුරුවරු දෙමව්පියෝ හුරු කළා. ආහාර ප්‍රත්‍යයෙන් එන ටික, ආහාර නැතිකම නිසා එන දුක වාරණය කරගන්න හැටි දෙමව්පියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ලැබුණා. හැබැයි ඒගොල්ලන්ට දෙන්න බැහැ සමන ප්‍රාත්මණයන්ගෙන් ලැබෙන ටික. බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ ආපහු දෙමව්පියන්ගෙන් ගුරුවරුන්ගෙන් ලැබෙන ටිකම කියලා දෙන්න නෙවෙයි. ආහාර ප්‍රත්‍ය හොයාගෙන, සිව්පස්සේ හොයාගෙන ජීවත් වෙන ලෝකයට බුදුරජාණන් වහන්සේ පෙන්ව පැහැදිලි කළා ඔතනින් විතරක් මදි කියන එක. අර කෙපා කියලා නැහැ මේ තුල. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉතුරු වෙලා තිබුණේ තණ්හා නිසා එන දුක් ටික විතරයි. මොකද ආහාර නිසා එන දුක් ටික නැති කරගන්න හැටි දෙමව්පියෝ කියලා දුන්නා ඔයගලන්ට. ස්කෝලවල ගුරුවරු කියලා දුන්නා ඔයගලන්ට. ඒ ආචාර්යවරුන්ගේ ජීවිතේ ලැබුණා නම් මොනවද ලැබෙන්න ඕනේ නේද? ඒගොල්ලන්ගෙන් ලැබුණේ මොනවද ඔයගලන්ට? ආහාර ටික නැතිකම නිසා දුක එනවනම් ඒ දුක නිවා ගන්න. පාරලෝකාන්තිය තනිකම කියන දුක නිවා ගන්න TV එකක් බලන්න, හොඳ සින්දුවක් අහන්න කියලා කිව්වා වගේ. හැබැයි ඒගොල්ලෝ සමත් වෙන්නේ නැහැ. බඩගින්න නැති කරන්න ව්‍යාගන බත් කරන ක්‍රමය අතර දෙන්න බැරි වුණා ඒගොල්ලන්ට. ඊට පස්සේ ශ්‍රමණ බ්‍රාහ්මණ ලෝකෙ පහළ වුණේ නැත්තම් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ ආපහු ඔයගලන්ට ටීවී බලන්න ඇති සද්දාහම ඇති කියලා දෙන්න නෙවෙයි නැත්තම් අර දෙමව්පිය ගුරුවරුන්ගෙන් ලැබුණු පාළුව කාර්යය තනිකම නැති කරගන්න තැන කියලා දෙන්න නෙමෙයි ඒ ටික ලැබුණා ලෝකෙ තියෙනවා ලෝකෙ හැමදාම බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ තණ්හාව නිසා මොකද මෙයාට තියෙනවා තව බඩගින්න නිසා දුක වෙනවා කියලා ක්‍රම තණ්හාව නිසා දුක වෙන ටික නැති කරන්නේ ශ්‍රමණ බ්‍රාහ්මණය පහළ වුණේ අන්තිමට දෙමව්පියන්ගේ දෙමව්පියෝ ගුරුවරු ශ්‍රමණ බ්‍රාහ්මණයට කී කරු වෙච්ච කෙනා සියලුම ආකාරයෙන් දුකින් මිදුණු දුකින් නිවුණු ජීවිතයක් වෙනවා කියන ගමනට යනවා ඒ විදිහට මේක සැකසීලා තියෙන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා ජාතික දුක්ඛ ජරාති දුක්ඛ කියලා මේ දුක් ලිස්ට් එකක් කිව්වනේ මෙන්න මේ කියපු ලිස්ට් එකේ එකකින්වත් පුළුවන් ද කියලා ඕගොල්ලෝ බලන්න රස්සාවක් කරලා ගියක් දොරක් හදලා යාන වාහන අරගෙන ඉඩකඩ අරගෙන මිලමුලලා කොහෙල මේ දුක් ලිස්ට් එකේ එකක්වත් නැති කරන්න පුළුවන් ද කියලා බලන්න බෑ එකක්වත් නැති කරන්න බෑ මේ දුක් ලිස්ට් එකේ පෙන්නපු ලිස්ට් එකේ දුක් ටික තියෙන තණ්හාව නිසා තණ්හාව නැති කළොත් ඒ දුක නැති කරන්න පුළුවන්. එහෙම කිව්වා කියලා දැන් වැඩට යන්නේ පාසියට දිනනවද? ඔයද මම කියන්නේ තේරෙනවද? දැන් බුදුරජාණන් වහන්සේ දුකට හේතුව දුක පෙන්නල දුකට හේතුව තණ්හාවයි කියලා විස්තර කළා. තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලා විස්තර කළා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාවයි කියලා විස්තර කළා. ඔය ටික විස්තර කළා කියලා සත්තාවක් කරන්න එපා, ගයක් ගන්න එපා, ඉඩමක් ගන්න එපා, මුදලක් එකතු කරන්න එපා, යාන වාහනයක් ගන්න එපා කියලා තියෙනවද? ආහාර පාන හොයාගන්න එපා කියලා තියෙනවද? නැත්නම් ඒවා හොයාගන්න කියලා තියෙනවද? ඒත් නෑ. හොයාගන්න කියලා කියන්න ඕනේ නෑ මොකද? කලින් ඒ ටික යාවැත්ත දෙමව්පියන්ගෙන් ගුරුවරුන්ගෙන් ලැබිලා තියෙන නිසා. තියෙන එක අපව කියන්න ඕනේ? ඕනේ නෑ. ඒ ක්‍රමය දීලා තියෙන හින්දා, ක්‍රමය හුරු කරවල තියෙන හින්දා ඒ දුක නිවා ගන්න ආකාරය කියලා දෙට කට්ටිය ඉන්න හින්දා ඒක කියන්නේ කියන්නේ නැහැ. ඉතුරු වෙච්ච යුතුකම වුණා. තථාගතයන් වහන්සේට ඉතුරු වෙච්ච කොටසක් දෙමව්පියන්ට ඉතුරු වෙන කොටසක් තියෙනවා. ගුරුවරුන්ට ප්‍රතිිත කොටසක් තියෙනවා. එතනින් එහාට යන්න බෑ. දෙමව්පියන්ට ගුරුවරුන්ට පුළුවන්කම තියෙන කෙනෙකුගේ ජීවිතේ මෙන්න මේ පැත්ත දුක්ติක ආවරණය කරන්න හැටි කියලා දුන්නේ නැහැ කි. ඒකයි ඒගොල්ලෝ ආචාර්යවරු කියන්නේ. ඒකයි ඒගොල්ලෝ ගුරුවරු කියන්නේ. ඒකයි ඒගොල්ලන්ට සත්පුරුෂයෝ කියන්නේ. ඒකයි ඒගොල්ලන්ට කල්යාණ මිත්‍රයෝ කියලා කියන්නේ. ඒගොල්ලොත් අපේ ජීවිතේ යම් පැත්තක පැතිකඩක් දුක ආවරණය කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඒගොල්ලන්ට බැරි, ඒගොල්ලන්ට නොහැකි, ඒගොල්ලන්ගේ නොලැබෙන අනිත් පැත්තකට විවර කළා. යම් දුකක් තියෙනම් කාන්ත නැතිකම නිසා බඩගින්නේ දුක ඒ වගේ යම් දුකක් තියෙනවා තණ්හාව නිසා එන ඒ දුක් ටික ආවරණය වෙන්න තියෙනවා මෙන්න මේ කාරණා දෙක හොඳට බලන අහන්න කියලා කියන්නේ මේ වගේ සහේතුකව කාරණා සහිතව බුදුදහම තේරුම් ගත්තොත් ඕන කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන් නමුත් ලෝකයට වෙන්නේ මේකයි ඒගොල්ලන්ට පේනවා විවෘත උනේ බව පේනවා මිල මුදල් ලෝභී බව පේනවා ඉඩකඩ මෝඩ බව පේනවා නමුත් බුදුදහමේ හඳුන්වලා තියෙන්නේ දුක එන්නේ තණ්හාව නිසායි තණ්හාව නැතිකොට දුක නැතිනවා අනිත් අපිට තාම බය ධහමේ දෙන්න. ඇයි අපිට මේව ඕනෙකමනේ? පින්වතුනි මේව ඕනෙකම තිබුණා කියලා තණ්හාව කියන්නේ නැහැ. මම ඔයගලට ඔන්න උපමාවක් කියන්නම්. ඔයගොල්ලෝ දැකලා ඇති මහ විශාල නුග ගස්, ඇහැටු ගස්. ඒ නුග ගස් ඇහැටු ගස් දිහා බලන්න ගලක් උඩ හැදුනට පස්සේ ඉතාම තෑත ගොඩාක් ඈතක ගල් උඩින් මුල් උඩින් ගිහිල්ලා ගිහිල්ලා ආහාර වතු බොන්න වතුර කන්න ආහාර පොළවේ තියෙන ඕජාසාරයේ ජලය හොයාගෙන මුල් ගිහිල්ලා තියෙන හැටි දැකලා තියෙනවද ඔයගොල්ලෝ? ඒ කියන්නේ ආහාර හොයාගෙන යන්නේ ගහකට තණ්හාව තියෙනවද? ආහාරය කොහොනෝ කියන තණ්හාව අවශ්‍ය නැහැ නේද? සියලු ආස්ව ධර්ම ක්ෂය කළ රහතන් වහන්සේ පිටපත යනවා. ඒ සංඝාවෙන් දෙන්නේ නෑ. ඒ වගේ බෞද්ධ කෙනා ජීවිතේ ජීවත් කරන්න වැඩට යනවා. රස්සාවක් කරයි. රස්සාවක් කරයි. ගියතුරක් හදාගන්නේ, ඊට කඩමක් ගන්නේ, ධර්මොන්ද කඩගෙන හැබැයි ජීවිතේ ජීවත් කරන්න. එයා දිවල් දෙක තුන ගන්න හදන්නේ. මට දිවල් දෙක තුනකින් රැකෙන්න බැහැ. ජීවිත උෂ්ණ නැති මදුරු අවුසුල මේ ස්පර්ශයෙන් දිරන මොකටද නැති. වාහන දෙක තුනක් ගන්න යන සංහව කියන්නේ නැතද? එහෙම යන්නේ. පින්වතුනි මේ දෙපත්ත නොදන්න කෙනා දුක නැති කරන්න කියලා රස්සාවක් කරන්න ගියාම දුක මෙහෙම බෙදිය යුතුයි, බෙදා ගත යුතුයි, බෙදාගෙන මේ දුක් නැති කරන්න මෙහෙම කළ යුතුයි. මේ දුක් ටික නැති කරන්න ඔතනින් බෑ, ඒකට මේක කළ යුතුයි කියලා දන්නේ නැති වුනහම මුළු ජීවිතේම රැකියාව වෙලා උදේ පාන්දරම වැඩට යනවා. රැයට රැ වෙලා යනවා. මොකද මේ දුක නැති වෙන රස්සාව කරනවා. එයා ඔක්කොම දුක් ටික නැති කරන්න හදනවා. රැයට රැ වෙලා ඇවිල්ලා රැයත් කරන්නේ මොකද්ද? හෙට දවසේදී වැඩ කරන්න හැටි. මම කලිනුත් කියලා කියනවා. නමුත් අදත් කියන්න හදනකොට කාරෝදන කතාව ඒක දහසකටම කියන්න සුදුසුයි. අපිට හොඳ කතාවක් කියලා දෙනවා ඒකේ. ජීවිතේ හිතන්න පුළුවන් පුද්ගලයෙකුට හොඳට හිතන්න උගන්නන කතාවක් ඒක. ඒ හින්දා මම අදත් ඕගලන්ට මතක් කරන්න. එක පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයාගේ රැකියාව තමයි නගරේ තියෙන කුණු කාරු හෝදන එක, කසල සෝදකේ. කුණු කාරු හෝදලා තමයි මෙයා ජීවත් වෙන්නේ. ඉතින් එක්කෙනෙක් ගිහිල්ලා මේ කසල සෝදකයා ළඟට, කුණු කාරු හෝදන කෙනා ළඟට ගිහිල්ලා අහනවා, ඔබතුමා මොකද කරන්නේ? මම මේ නගරේ අනේ මහත්තයෝ, මම මේ නගරේ තියෙන කාරු ටික හෝදනවා. මොකටද කාරු හෝදන්නේ? ජීවත් වෙන්න විදියක් නැහැ මහත්තයෝ, ජීවත් වෙන්නයි මම මේ කාරු ටික හෝදන්නේ. ජීවත් වෙන්නේ මේ කාරු හෝදලා මම. ඉතින් දැන් වෙනම ටිකක් කතා කර කර ඉඳලා පස්සේ මම ඉතින් කොහොමද ඔයාගේ ජීවිතේ කියලා අහුවම දැන් ටිකක් හරි ආඩම්බර කමින් මහත්තයෝ මං ජීවත් වෙන්නේ කිසි කෙනෙකුගේ වචනයක් අහන්න නැති විදියට. කාගින්වත් වචන අහන්න මම කැමති නැහැ. මම කරන වැඩේ නියම විදියට කරනවා කිසි කෙනෙක්ගෙන් දැනුම් අහන්න නැතුව. මම උදේම ඇවිල්ලා නගරේ යහ කෙරෝල ඉඳලා කාමු ටික හොදන්න පටන් අරගෙන දවල් වෙනකම් මෙතෙන්ට ඇවිල්ලා දවල් වෙනකම් මේ ටික කරලා හවස මෙන්න මේ ටික කරනවා. කළා මම රැයට ගෙදර ගිහිල්ලා හොඳට හිතෙන් සැලසුමක් හදා ගන්නවා. හෙට දවසේදී මේක පිළිසුදු කරන්න ඕනේ ක්‍රමවේදයන් ගැන කරන්න ඕනේ හැටි කරන්න පටන් ගන්න ඕනේ තැන් හොඳට හිතෙන් සැලසුම් කළා. දවල්ට ඇවිල්ලා කාම හොදනවා. ඔන්න ඔහොමයි මම ජීවත් වෙන්නේ. උත්තරයවිල දෙන්නේ මොකද්ද? කානෝ හේතිය ජීවත් වෙන්න ජීවත් වෙලා තින්නේ කානෝ හොදන්න. දවල්ට කයින් කාම හොදනවා, රැයට හිතෙන් කාම හොදනවා. මෙයාගේ ජීවිතේ මොකද ඉතුරුද? මොකුත් නැහැ. පින්වත්නි මේක අර්ථේ නොතේරුනොත් කානෝ ජීවත් වෙන්න කානෝ හොදලා කානෝ හොදන්න ජීවත් වෙන කෙනා ජීවත් වෙන රස්සාවක් කළා රස්සාවක් කරන ජීවත් වෙන ඕගොල්ලොත් අතර වෙනසක් නැති වෙයි. නමුත් මේ බුද්ධෝත්පාද කාලේ එහෙම කරගන්න පහ කියන එක මතක් කරනවා. කාමෝ හෝදන්න ජීවත් වෙන්න. හැබැයි ජීවිතය ඇතුලේ බොහොම ආදරණීය තාත්තා කෙනෙක් ඉන්න ඕනේ. ආදරණීය අම්මා කෙනෙක් ඉන්න ඕනේ. සෙනෙහවන්ත දුවෙක් පුතෙක් ඉන්න ඕනේ. ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවක් ඉන්න ඕනේ. ප්‍රියශීලී සමාජ සේවකයෙක් ඉන්න ඕනේ ජීවිතය ඇතුලේ. ප්‍රස්තාවට කාම හේතුව කාම හේතුව ජීවත් වෙන්න. ජීවත්ුන්නේ කාම හොදන්න. ජීවත්ුන ලොකු අර්ථයක් සඳහා. ජීවත්ුන සසර පරතරක් දකින්න. ජීවත්ුන තමන්ගේ දුක නැති කරගන්න. ජීවත්ුන අනුන්ගේ දුක නැති කරන්න උපකාර වීම පිණිස මේ ජීවිතය බොහොම ශ්‍රේෂ්ඨයි. නමුත් මතක් කරනවා මම මේ යථාර්ථයට ශ්‍රී ලංකාවේ, ඕස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ කතාවක් නැහැ. ජාතිය කාගයමත් පක්ෂයක් පන්තියක් කුලයක් ભેදයක් නැහැ. යථාර්ථය නම් යථාර්ථය. කවුරු හරි කෙනෙක් මේ ඇත්ත දන්නේ නැතුව දුක නැති කරන්න කියලා රක්ෂාව කරනවා නම් ජීවත් වෙන්න, ආයෙ ජීවත් වෙලා නම් තියෙන රක්ෂාව කරන්න. එයාගේ ජීවිතේ මොකුත් ඉතුරු නැහැ කියන එක හොඳට මතක තබා ගන්න. තම තමන්ව මනලා බලන්න තමන් කාණු හොදන්න ජීවත් වෙන කෙනෙක්ද නැද්ද කියන එක. ජීවත් වෙන කාණු හොදනවද කාණු හොදන්න ජීවත් වෙනවද මම කියන එක. තමන්ම තමන්ට අවවාද කරගන්න එහෙමනම් ජීවත් වෙන කාණු හේතුවට කාණු හොදන්න ජීවත් විය යුතුද කියන එක. මනුස්සේ ඔබට හිතන්න පුළුවන් කෙනෙක් ඔබේ ජීවිතය ඇතුළේ මෙහෙම මෙහෙම පැතිකඩවල් තියෙන්න ඕනේ කියන එක හදාගන්න. පින්වත්නි මම මේ ටික මතක් කළේ මේ බුදුදහම අහන්න ඕනේ කියලා මුලින්ම මම මතක් කළේ අහුවාම දුක කියන එක බෙදෙනවා. කාරණු හේතුව මොකටද? අන්නර සිව්පති නැතිකම නිසා එන දුක් ටික අවඥය කරගන්න. පාලෝකාංශයේ තනිකම නිසා එන දුක් නැති කරගන්න ටීවී බලන්න සද්ධාන්ත ඕනේ වුණානේ. ඒ වගේ ගෙයක් දොරක් නැතිකම නිසා ධර්මලේ නැතිකම නිසා ඉඩකඩක් නැතිකම නිසා එන දුකක් තියෙනවනේ ඒ දුක් ටික ආවරණය කරගැනීම සඳහා ප්‍රස්තාව කළා. කාම හේතුව. මෙයා ජීවත් වෙන්නේ නැහැ කාම හොතන්න. කාම හේතුව ජීවත් වෙන්නේ ජීවත් වෙන්නේ නැහැ කාම හොතන්න. මෙයා දන්නවා ওই දුක් ටික ආවරණය කළාට තණ්හාව නිසා එන දුක් ටික කුක්තියේ. මම දැන් තණ්හාව නිසා එන දුක් ටික ආවරණය කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. උදේ ඉඳන් අවසන කම්ම සිව්පතිය නැතිකම නිසා එන දුකක් තියෙනනම් ඒක වාරණය කරගන්න රස්සාව කළා. හවත ගෙදර ඇවිල්ලා හිතෙනු කන්න හොදන්න යන්නේ නැහැ. එයා ඊට පස්සේ හරි තමන්ගේ ධර්මල්ලන්ට සාදර්ශමත් පිණිස තමන්ගේ මනස හදාගෙන තණ්හාව නැති කළා දුක නැති කරන්න තණ්හාව නැති කළා දුක නැති කරන හැටි පුරුදු පුහුණු කරනවා. අන්නේ තණ්හාව නැති කරලා පුරුදු පුහුණු කළාම එයාට තණ්හාව කියන එක ටිකෙන් ටික ටිකෙන් ටික ගෙවිලා තණ්හාව නිසා එන දුකෙන්ද මිදෙනවා. ආහාර ටික හොයාගැනීම නිසා ආහාර නැතිකමේ දුකෙන් මිදුණා. තණ්හාව නැති කළොත් තණ්හාව නැතිකම නිසා එන දුකෙන්ද මිදුණා. මේ දුක් දෙකෙන් මිදුණාම කියනවා මත්තේ කටයුත්තක් නැහැ කළයුත්ත කළා. කතං කරණීයං නාපරං විත්තත්තාය පජානාති කියන නුවණ එනවා. එයාගේ ජීවිතේ ආහාර නැතිකම නිසා දුකවත් නැහැ, තණ්හාව නිසා දුකවත් නැහැ. ඉතින් මම මුලින්ම අද බුදුදහමේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ විස්තර කරන්න ඉස්සෙල්ලා මේ ප්‍රභේදය දෙන්න යුතුයි කියලා මම මට හිතුණා. වෙනදාට මම ගැඹුරු ධර්මයේ කෙලින්ම කතා කළේ. නමුත් කතා කරන්න ඉස්සෙල්ලා දෙන්නේ යුතුයි කියලා මට හිතුණා. බත්ත්‍යාගෙන කෑවට නැති කරන්න පුළුවන් බඩගිනි දුක විතරයි කියන එක. ඒකෙන් පාලෝකාංශය තනිකම කියන එක නැති වෙන්නේ නැහැ කියන එක පෙන්නන්න ඕන. පාලෝකාංශය තනිකම කියන දුක නැති කරන්න පුළුවන් ටීවී එකක් බලුවට, සබ්ජෙක්ට් ඇහුවට. නමුත් ඒකෙන් බඩගින්න නැති කරන්නේ නැහැ කියන එක පෙන්නන්න ඕන. මේ දෙපත්තක් තියෙනවා කියන එක පෙන්නන්න ඕන. ඉතින් ඒ කර්මාව හේතුමහම ඕගුණන්ට තේරෙන්න ඇති රස්සාවක් කළාම රස්සාවක් කළා නැති කරන්න පුළුවන් මොන දුක් ටිකද කියන එක දැන් ඕගොල්ලන්ට තේරෙනවා. ඕගොල්ලන්ට ඉතුරු වෙනවා නියම බෞද්ධයෙකුට හොඳට ධර්මයේ අහපු කෙනෙකුට ඉතුරු වෙනවා ප්‍රශ්නයක්. එහෙනම් තණ්හාව නැති කළා දුක නැති කරන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් එනවා. හරියට එයා දන්නවා දැන් ආහාර ටික හොයාගෙන ආහාර නැතිකම නිසා එන දුක නැති කරන්න පුළුවන්. මොකද දෙමව්පියෝ කියලා දුන්නා. ගුරුවරු කියලා දුන්නා. සමන බ්‍රාහ්මණය කියලා දුන්නු තණ්හාව නිසා දුක නැති කරන්න කියලා දුන්න ක්‍රමය මොකද්ද? මම ඒකත් ඉගෙනගෙන ඒකත් පුරුදු පුහුණු වෙන්න ඕනේ කියන අදහසක් ඇති වුණාම අන්න එයාට තමයි තුනුරුවන්ගේ වටිනාකම එන්නේ. මම දැන් ඕගලන්ට මතක් කරන්නේ තණ්හාව නැති කරලා දුක නැති කරන්න කියලා බුදුරජාන් වහන්සේ පෙන්නපු ටික. ඒ ටික පෙන්නකොට ඒ ටිකට තමයි කියන්නේ චතුරාර්ය සත්‍ය කියලා. ආර්ය සත්‍ය හතර කියලා. ඒකෙදි මම කෙටියෙන් උද්දේශ වශයෙන් මුලින් මතක් කළා. ඉපදීම ලැබීම කෙටියෙන් කියනවා පංච උපාදානස්කන්ධ දුක්ඛ. දුකට හේතුව තණ්හාව, තණ්හාව නැතිකල දුක නැති වෙනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක නැති කරන මඟයි කියලා ආවහම ඒකේ උත්තරයක් වෙනවා. හැම වෙලාවෙම පින්වතුනි යට කාරණාව පිච්චිලා කිව් උඩේක ඇතුළුකට යුතුයි. ඒ කිව්වේ දුක්ඛ සත්‍ය පිළිසින් දකින්න සමුදය සත්‍ය ගත යුතුයි. සමුදය සත්‍ය පිළිසින් දකින්න නිරෝධය ගත යුතුයි. නිරෝධය පිළිසින් දකින්න මාර්ගය ගත යුතුයි. හැම වෙලාවෙම යටේක දකින්න වෙන්නේ උඩේක උදව් කරගෙන. හොඳට මතක තබා ගන්න. නිරෝධය පිළිසින් දකින්න මාර්ගය වන්නේ. වගේම දුක පිළිසින් දකින්න සමුදය වන්නේ. මේ න්‍යාය කවදාවත් වරදින්නේ නැහැ. මේ ක්‍රමවේද වරදින්නේ නැහැ. මේ ධර්ම කියලා මොන හෘදයක් නෙවෙයි මම කියන්නේ. ධර්ම වගේ දෙයක් නෙවෙයි මම මේ කියන්නේ. නියම ධර්ම. බුදුරජාණන් වහන්සේ දේශනා කළ චතුරාර්ය සත්‍ය මම කිසිම තැනක කවදාවත් බය නැන්නේ කි කියන්නේ. මොකද මේට වඩා යථාර්ථයක් නැති නිසා. මම ඕගලන්ට ඒක පෙන්නන්න පැහැදිලි කළා. දුක්ඛේ ඥාන බුදුරජාණන් වහන්සේ පෙන්නවා. ජාතික දුක්ඛ ජරාප දුක්ඛ ව්‍යාධික දුක්ඛ මරණ දුක්ඛ අපේ සංයෝග දුක්ඛ පියෝග දුක්ඛ යම් පිච්ච නලපති තම්පි දුක්ඛ සංකිට්ඨේන පංච උපාදාන කන්ද දුක්ඛ කියලා කියනවාම මේ දුක කෙනෙක්ගේ නෙවෙයි පුද්ගලයෙක්ගේ නෙවෙයි සත්වයෙක්ගේ නෙවෙයි දැඩිව ගත්තා වූ ස්කන්ධ පංචකයකයි මේ ජරා මරණ තියෙන්නේ මොකේද ස්කන්ධ පංචකයකයි කියුවා මම ඕගලන්ට මගේ දේශනාවට කල් වෙලා යයි. නමුත් මම මතක් කරනවා අනන්ත සංසාරේ අපි ගොඩාක් ඉපදෙමින් මැරෙමින් ආපු අය හැමදාම අපිට හරි හදිස්සි වුණා ආපහු අපේ ගෙදෙට යන්න සතර අපායට. අද දවසේදී පොඩ්ඩක් කිමු අපි පරක්කු වුණත් මේ දේශනාව අවසන් වෙනකම් මේ දේශනාව ඔයගොල්ලන්ගේ ජීවිතේ ගොඩාක් වාසනාවන්ත කරයි. ඒ හින්දා දේශනාව අවසන් වෙනකන් ඉන්න කියන එක හොඳට අහන්න කියන එක මම නැවතත් මතක් කරනවා. හොඳයි. අපි කොහොමද පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන එක දකින්නේ? මම මේ හැම තැනකදීම ඔයගොල්ලන්ට තේරෙන මට්ටම සරල උපමාවල් කියන උසහවත් වෙනවා. එතකොට දුක පිළිබඳ දකින්න කිමොතන මේ චතුරාර්ය සත්‍ය දකින්න නම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න නම් අවබෝධ කරගන්න නම් පටිච්ච සම්පාද ධර්මය අවබෝධ වෙන්නම ඕනේ. සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා යෝ පටිච්ච සම්පාදං පසති සෝ ධම්මං පසති යෝ ධම්මං පසති සෝ පටිච්ච සම්පාදං පසති. යමෙක් ධර්මය දැක්කම එයා පටිච්ච සම්පාදේ දැක්ක කෙනෙක්. යමෙක් පටිච්ච සම්පාදේ දැක්කම එයා ධර්මය දැක්ක කෙනෙක්. හරි. අපි දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පටිච්චසම්පදාය අවබෝධ කරගන්න වෙනවා කියලා මම කිව්වා. ඒක කොහොමද? පටිච්චසම්පදාය චතුරාර්ය සත්‍ය කියන්නේ දෙකක් නෙවෙයි එකක්. පටිච්චසම්පදායේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා කියන පින්මුතුනේ චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍යයට අපේ ජීවිතයට මම ඒකට උග්‍රන්ත සරල උපමාවක් කියන්නම්. නුවණැති පුරුෂයෝ නුවණැති පුද්ගලයෝ ඉතාම ගැඹුරු අරුත් සරල උපමාවකින් තේරුම් ගන්න. අඹ ඇටයක් වගේ දෙයක් ගන්න. අඹ ඇටයක් වගේ දෙයකට කියනවා හේතුව බීජ කියලා. ඊට පස්සේ පොළේ පස් තියෙන තෙතමනේ කියලා දැන අඹ ඇටේ යට කළාම හිතෙවොත් හොඳට බලන්න මේ කාරණා. අඹ ඇටේ හිතෙවුවා පොළේ පස් තෙතමනේ තියෙන තැනක. ඊට පස්සේ පොළවේ තියෙන ඕජාසාරය මේ එක පැත්තකින් උදව් කරගත්ත අඹ ඇටේ තියෙන බීජයට ආවිනික වෙච්ච ගතිය උදව් කරගත්ත මේ දෙපැත්තම උදව් කරගෙන හැදුන මොටේදී. නැත්නම් මොකද බීජ අංකුරයක් හටගත්තා. දැන් මේකේ අතු ඉති කොළ මෙව මොකුත් නැහැ. මේ ගහ ටික ලොකු වෙන්න ගහ මෝරන්න අතු ඉති බෙදුනා. කොළාව අතු ඉති බෙදිලා කොළාපු මේ ගහ කාලයක් උඩට වැඩුණාම බාහිර පරාග පෝෂණය නිසා මල් හැදිලා ගෙඩි හැදුනා. දැන් ගහකින් අපි බලාපොරොත්තු වුණේ ඇටයක් හිටවලා බලාපොරොත්තු වෙච්ච ඵලය ලැබුණා අපිට. යම් කෙනෙක් ඇටයක් හිටෙව්වා නම් හිටෙව්වේ ඇටෙන් බලාපොරොත්තු නැ පොළොට දාලා නිකන් ඇටේ විතර පොළොට දෙන්නේ නතර වෙන්නේ නැහැ බලාපොරොත්තු නැ පමණකින්. ඇටෙන් පොළේ තියෙන ඕජාසාරයත් උරාගෙන ගහක් හැදුනා නම් මොටිය කැදුනා නම් අපේ බලාපොරොත්තු අඹ මොටිය කැදීම නෙමෙයි නේද? හරි පොඩි පැලයක් හැදුනා නම් පැලෙත් නෙමෙයි අපේ බලාපොරොත්තු. අත්විති බෙදිලා ලොකු ගහක් හැදුනා නම් ගහක් හැදීමත් නෙමෙයි අපේ බලාපොරොත්තු. ගෙඩි හැදුනා නම් අන්න අපේ බලාපොරොත්තු නේ අඹ ගෙඩි. දැන් බලන්න අඹ ගෙඩි කියන ටික අඹ ගෙඩිය කඩලා අතට අරගෙන මේ අඹ ගෙඩිය මගේ කියනවා අපි. නැත්නම් මේ අඹ ගෙඩිය අහවලා ගියේ කියනවා. ඇත්තටම ඇත්ත විදියට බලන්න අඹ ගෙඩිය කාටද අයිති කොතෙන්ද අයිති කියන අඹ ගෙඩිය අයිති නැත්තට නෙමෙයිද? නැත්ත අයිති අතීති වලට නෙවෙයිද? අතීති අයිති ගහට කඳට නෙවෙයිද? කඳ අයිති ඇටේට නෙමෙයිද? ඇටේ නිසා ගහ කඳ හැදිලා, කඳ නිසා අතීති හැදිලා, අතීති නිසා ඇට හැදිලා, නැත්තක් හැදිලා, මල් හැදිලා, නැත්තක් හැදිලා, එහෙත් ගෙඩියක් හැදුණා. අඛණ්ඩව එකිනෙකට සම්බන්ධයි ওই ධර්මතාව ටිකනේ. මෙතනින් ඇටේ බල ඇටේ අඹ ඇටේ හිටෙව්වහම බලාපොරොත්තු වුණා ගෙඩිය තැන දක්වා, ගෙඩිය බලාපොරොත්තු වුණා ඒ තැන දක්වා එකින් එකට හැපි පවතින ඇත්තක් තියෙනවා. ඒ වගේ අඹ ඇටේ තෙතමනේ තියෙන පත් තියෙන පොළවේ හිටෙව්වා වගේ දකින්න ඉද පටිසන්ධි විඥානං මේ විඥානයේ ප්‍රතිසන්ධි වශයෙන් මව කොටට දැසගත් අවස්ථාව දකින්න. දැන් අඹ ඇටේකුයි අඹ ගහකුයි දෙකක් බලාපොරොත්තු වෙන්න එපා. අඹ ඇටේ වැයදෙන තමයි ගහක් හැදෙන්නේ පින්මතේ. පොළවේ තියෙන ඕජාසාරය උදව් කරගෙන අඹ ඇටේ නිසා තමයි ගහක් හැදෙන්නේ. ගහකුයි අඹ ඇටේකුයි දෙකක් කතා කරන්න පුළුවන් අපිට දැන්. බෑ. විඥානයේ දැසගත්තට පස්සේ කනබුන ආහාරය මේ පැත්තෙන් උදව් කරගෙන සිතේ තියෙන නාම ධර්ම වලට අනුව රූපේ හැදෙන්න ගත්තා. විඥානපච්චය නාම රූපං මේ සිත දැන් නාම රූප දෙක හදනවා කියන එකට වැය වෙලා දැන් ආයි විඥානික වෙන කෘත්‍යයක් බලාපොරොත්තු වෙන්න එපා. මේ හිත මේ ඇටේ වැය වෙලා තමයි මේ ගහ හැදුවේ. දැන් ආපහු අපැටිය ගැන කතා කරන්න ඕන අපැටියක වෙන වැඩක් බලාපොරොත්තු වෙන්න බැහැ. ප්‍රතිසන්ධි සිතෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් ලැබෙන්නේ එක දෙයයි. මොකක්ද? නාම රූප කියන එක. නාම ධර්ම වලට අනුව රූප හැදෙනවා කියන එක. බලන්න එකම බත් පාන් කවුරු මුංගට කාලා කොහොමද ස්ත්‍රී පුරුෂය හැදුනේ? ගැහණු බත්තට මුංගට කෞපි ගැහණු පාන් කෑලි පිරිමි පාන් කෑලි පිරිමි බත්තට කෞපි කියලා එහෙම කියනවද? නෑ. එකම පාන් කෑල්ල කාලා හැදුනේ මොකක් නිසාද? බීජය තුලේ තියෙන්නේ මේ කනබුන ආහාරයේ ස්ත්‍රියක් විදියට හදන්න ඕනේ පුරුෂයෙක් විදියට හදන්න ඕනේ කියන ක්‍රම කොහෙද තියෙන්නේ? සිතේ. ඕකට කියනවා කර්මජ රූප කියලා. ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය ජීවි ඉන්ද්‍රිය කෘත්‍ය කරන හැම රූපයක්ම කර්මජයි. හොඳට මතක තබා ගන්න ඉන්ද්‍රිය කියන්නේ මොකද්ද? ප්‍රධානයි. යම් රූපයක චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාම ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය නම් දෙකට බෙදෙනවා. රූප ජීවිත ඉන්ද්‍රිය, නාම ජීවිත ඉන්ද්‍රිය කියලා. ජීවිත ඉන්ද්‍රිය කියලා අර්ථ දක්වන රූප ටිකක් තිබුණොත් බය නැතුව කියන්න මේවා කර්මජයයි. කර්මජ රූප. ඕක කියනවා ධම්මායතනය පරියාපන්න රූප. සිතේ තියෙන සිතුවිලි වලට අනුව ඒ රූප ඇඳිලා තියෙන්නේ. ධම්මායතන පරියාපන්න රූප කියලා. ඒක ඔයගොල්ලෝ තේරෙන්නේ නැත්නම් මම නිකන් පොඩි කාරණාවක් නිකන් තේරුම් කරන්න. මේ අත හොඳට නමන්න පුළුවන්නේ නමන්න දිගින් කරපන්න පුළුවන්. මල මිනියක නැවිච්ච මිනියක මේ වගේ හොඳට නැමෙනක් ගතියදීද? මේ ඥාමශීලී ගතියට කියනවා කම්මඤ්ඤතා රූපය කියලා. මේ කර්මන්න බව කය මෙහෙම කරන්න පුළුවන් කම තියෙන්නේ සිතේ සිතුවිලි තියෙන හින්දායි. මලමිනිය සිතුවිලි නැති හින්දා ඒ කම්මඤ්ඤතා රූපේ නැහැ. මම මේක උපමාවක් කිව්වේ. ඒ වගේ විතරක් නෙමෙයි මලමිනිය පිටින්දිය රූපය පුරිසින්දිය රූපය භව රූප එකක්වත් නැහැ. චක්කු ඉන්ද්‍ර සෝත ඉන්ද්‍ර ගාන ඉන්ද්‍ර ජීවිත ඉන්ද්‍ර කර්මජ රූප එකක්වත් නැහැ මලමිනියට. හරිද? එතකොට විඥානපච්චය නාම රූපං කියනකොට අඹ ඇටේ නිසා ගහ හැදෙනවා වගේ විඥානය නිසා නාම රූප දෙක දකින්න ඕගලන්ට තව ඕනේ නම් මේ පිළිපතව දීඝනිකායේ මහණිතාර සූත්‍රය පොඩ්ඩක් බලන්න. බුදුරජාණන් වහන්සේ ඥාන ආනන්ද හඳුරු බුදුරජාණන් වහන්සේ ආනන්ද හඳුරුගෙන් ආනන්ද යම් කිසි වෙලාවකදී මේ විඥාණය මෞකසට දැස නිරුද්ධ වන්නේ නම් කුමරයෙකුගේ හෝ කුමරියෙකුගේ හැරීමක් පෙනේද? නොහිතන්නත් නෑ ස්වාමී. එහෙනම් ආනන්ද මේ විඥාණය නිසා නාම රූප වෙනවායි කියන ටික දකින්න එහෙනම් නාම රූප දෙකේ වැඩිවීමට යනවා. කුමාරයෙක් හෝ කුමරියක් හැදෙනවා කියන මේ නාම රූප දෙකේ වැඩිවීමට යනවා කියන ඔය විස්තර ටික ඔයගොල්ලන්ට අහපු වෙයි. ඊගනිකායේ මහණිදාන සූත්‍රය බලන්න. එතකොට දැන් අඹ ඇටේ කියනක වැයවිලා තමයි අඹ ගහ හැදෙන්න පටන් ගත්තේ වගේ විඥානය කියන එක වැයවිලා තමයි නාම රූප දෙක වැඩෙන්න පටන් ගත්තේ. අපි ළමයේ ලොකු වෙනවා කියලා කියන්නේ මේ නාම රූප දෙක වර්ධනය වෙන එකට. ටිකක් ලොකු වෙනකොට ගහේ අතුයිති බෙදෙන්න ගත්තා වගේ මේකත් අතුයිති බෙදෙන්න ගත්තා. ඇහැ කන දිව නාසය ශරීරය අතුයිති බෙදিলা ගොඩාක් ලොකු වුණාම බාහිර පරාග පෝෂණය වගේ ඇහැට රූප ස්පර්ශ වීම නිසා කනට ශබ්ද නාසයට ගන්ධ ස්පර්ශ වීම නිසා වේදනාවක් පහළ වෙනවා. මෙහෙම රූපයක් බලනකොට අපිට මේ චක්ක සම්පස්ජා වේදනා කියන්නේ ඵලයක් විපාකයක් ගෙදි. මෙන්න මේ ටික බලාපොරොත්තු මේ ටිකට එනකම්ම අඛණ්ඩව ප්‍රතිසන්දි සිත සහ චක්කු විඥානය කියන මේ ටිකේ අඛණ්ඩ සම්බන්ධතාවය තියෙන්න කරන්න බෑ. කිසි වෙලාවක වෙන් කරන්න බෑ. අඹ ඇටේ නැති වුණොත් කඳක් නැහැ, අතුලිතෙත් නැහැ, නැටිත් නැහැ, ගෙලිත් නැහැ. හරි, අඹ ඇටේ තියෙනවා කඳ නැහැ, හැබැයි අතුලිතී නැටි ගෙලී තියෙනව වෙනවද? හරි, අඹ ඇටේ තියෙනවා කඳක් තියෙනවා අතුලිතී නැහැ, ගෙලී තියෙනවා. එහෙම වෙනවද? වෙන්නේ නැහැ. අතරමැද බෑ, පිරෙන්න ඕනේ නේ. ඒ වගේ දැන් චක්කු සංපස්සජා වේදනා සෝත සංපස්සජා වේදනා කියලා මේ වේදනාවක් එනකොට ඔගොල්ලෝ අර අඹ ගෙඩිය කඩලා අතට අරගෙන ගෙඩිය මගේ කියලා අපි කිව්වා වගේ අපි කියන්නේ මේ වේදනාව මගේ කියලා. වේදනාව මම කියලා. වේදනාව මගේ ආත්මය කියලා මේ සැප හෝ දුක හෝ මම මගේ කියලා අපි කියන්නේ නේ. නමුත් හරියට බැලුවොත් ගෙඩිය අයිති කොහටද? නැත්තද? නැත්ත අතීතිය වලට අතීති කඳට කඳ ඇටේට වගේ මේ වේදනාව අයිති මොකේද? ස්පර්ශයට. ස්පර්ශයයි ආයතන වලට, ආයතනයි නාම රූප වලට, නාම රූපයි විඥාණයට. ඊට පස්සේ එයා දන්නවා මේ ඇති වෙන වේදනාවක් තියෙනවා නම් වේදනාවට හේතුව දන්නවා මොකද්ද? ස්පර්ශයේ තියෙන වේදනාව මම මොළු කියලා දකින්නේ නැහැ. ඇත්ත දකින්නකොට තණ්හාව අතහැරෙනවා. ඊට පස්සේ ස්පර්ශය කාගෙද කියලා අහුවොත් ආයතන නිසා ස්පර්ශය කියලා දකිනකොට ආයතන මම මගේ නෙමෙයි කියන එක තේරෙනවා. එහෙම නැහැ මගේ වෙන්නේ නැති. කන දිවනාසය ශරීරය මගේ කියලා හිතනකොට නෑ. නාම රූප දෙකයි ආයතන කියනකොට නාම රූප දෙක නිසා ආයතන ටික කියනකොට ආයතන මම වගේ කියන ටික අතහැරෙනවා. එහෙන නාම රූප දෙක මගේ කියනකොට විඥානය නිසා නාම රූප කියනකොට ඒක අතහැරෙනවා. එහෙනම් සිතයි මගේ කියනකොට අඹ ඇටේ කොහෙන්ද නැදෙන්න අන්න එතකොට යනවා යට ඒටි ඉස්සෙල්ල ගහේ අඹ ගෙඩියක් ඇතුලේ තිබුණේ ඒටි ඉස්සෙල්ල ගහේ මෙතෙන්ට අඹ ඇටේ හිටවුවට පස්සේ මෙතන ගෙඩි හැදෙන තැන දක්වා අකණ්ඩව මේක සිද්ධියක් එක සිද්ධියක් මෙතෙන්ට අඹ ඇටේ කාවි කොහෙන්ද ඉස්සෙල්ල ගහේ ගෙඩි පොබ්බන්තේ ඥානෙට යනවා දැන් මේ දුක්ඛ සත්‍යය මම කියුවේ දුක්ඛ සත්‍ය මේ ටික විඥාන නාම සලආයතන පස්ස වේදනා කියන ටික දුක්ඛ සත්‍යය ඊට පස්සේ දුක්ඛේ ඥානං කියපු ටික දුක්ඛ සමුදය ඥානෙට එනකොට එයා දකිනෝ වර්තමාන දුක්ඛිත හේතු ප්‍රත්‍යයයි නිබඳ දුක් ඇති වෙන්න හේතුව පොබ්බන්තේ ඥානෙට යන දුක්ඛ සමුදය පොබ්බන්තේ ඥානෙන් දකිනවා පෙර අවිද්‍යාව මේ වගේම විඥානාංග සලසන පස්ස වේදනා කියලා හේතුඵල ධර්මයක් වෙද්දී හේතුඵල ධර්මයක් තියෙන තැනක ඒ හේතුඵල ධර්ම මේ පටිච්ච සමුප්පාද ධර්මය එදා නොදක්කා වූ නොදන්නා වූ අවිද්‍යාව නිසා මේක මම මගේ ආත්මයයි කියලා ඇති කරගත්ත කර්ම කෙලෙස් ටික හේතු වුණා විඥානයේ මෙතෙන්ට දැකගන්න කියන කාරණාව දකින පුබ්බත්ේ ඥානෙ දකිනවා දුක්ඛ සමුදය සත්‍ය මේ දුකට සමුදය දකිනවා පුබ්බත්ේ ඥානෙ ඊට පස්සේ අපරන්තේ ඥානෙનો සමුදය දකිනවා කොහොමද අතනේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතාතික හේතු ප්‍රත්‍යය කියලා දැක්කේ නැත්නම් හේතු ටික නැති වෙනකොට මේ ධර්මෙ නැති වෙනවා කියලා දැක්කේ නැති වුනොත් අද මේ ටික ඇත්ත නොදන්නාකම නිසා මේ ටික මම මගේ කියලා ඇති කරගන්නා වූ කර්ම කෙලෙස් ටික හේතු වෙනවා නැවතත් මේ වගේම ඇසයක් පළවෙලා ගහක් අල්ල ගෙඩිය හදන්න වගේ විඥානයේ රූපයකට දැසගෙන නාම රූපවල ආයතන ටික හදන්න කියලා දක්වන කෙනෙක් ඉපදිනවා නෙවෙයි නැවතත් මේ වගේ දුක් වූ ස්කන්ධ හැදෙනවා කියලා දකිනවා මේ ටික ටිකක් කියම්බුනේ පොඩ්ඩක් අහන්න කියලා මතක් කරනවා එතකොට එයාට අපරන්තේ ඥානය එනවා පුබ්බන්ත අපරන්තේ ඥානය එනවා මෙයාට දුක්ඛ සමුදය සත්‍ය පටිච්ච සම්පාදය හරහා පුබ්බන්ත අපරන්තේ ඥානය එනවා පෙර අවිද්‍යා කර්ම රැස් කරගත්ත නිසා දැන් මේ විඥානාම සබතර පස්ස වේදනා කියන ටික ඇති උනේ මේ ටික හේතු ප්‍රත්‍යයයි හේතු නිසා හටගෙන හේතු නැති වෙන නැති වෙනවා කියනක නොදන්නා කම තිබුවොත් නොදකින කම තිබුණොත් අදා විද්‍යාවෙන් ඇති කරගත කර්ම කෙලෙස් නිසා නැවත මේ වගේ විඥානාම තමයි පස්ස වේදනා කියන දුක්ඛ ස්කන්ධ ටික හදනවා නේද කියලා දකිනවා එතකොට ඔයගලන්ට පටිච්ච සම්පදායේ ওই සිද්ධාන්තය පෙර අතීතේ හේතු පංච ඉදානි ඵල පංචකම් ඉදානි හේතු පංච ආයති ඵල පංචකම් පෙර අවිද්‍යා සංකාර සංහා උපාදාන කියන ධර්මතා ටික නිසා අද විඥාන නාම සලසන පස් වේදනා කියන ධර්මතා හටගත්තා අද මේ ටික ඇත්ත දකින්න දරුව අද අවිද්‍යා සංකාර සංහා උපාදාන කියන කෙලස් ටික තිබ්බොත් අනාගතේ විඥාන නාම සලසන පස් වේදනා කියන ධර්මතා හදනවා මේ ටික කාටහද බලන්න ඕන නම් පටිසම්පදා මග්ගේ ඥාන කතාවේ සම්පස්සන ඥානය බලන්න. එතින් මෙතන පටිච්ච සම්පදායේ කම්මර්ෂණය කරන හැටි පෙන්වති. එතකොට ඔන්න මෙයා දුක්ඛ සමුදය ඥානම් කියනකොට දුක්ඛේ ඥානම් කියනකොට ඔය අපගාව කොමාවෙන් කියපු විදිහට පුද්ගලයෙක් නෙමෙයි සත්වයෙක් නෙමෙයි මම නෙමෙයි මගේ නෙමෙයි මේ හේතු ප්‍රත්‍යය කියලා විඥානයේ ඉඳලා ප්‍රතිසන්ද විඥානයේ ඉඳලා විපාක විඥාන සිද්ධක්වා ස්පර්ශයෙන් හටගන්න විපාක සිද්ධක්වා ස්පර්ශයෙන් හටගන්න විපාක සිත්තේ ඉඳලා ප්‍රතිසන්ද සිත දක්වා අකණ්ඩ හේතුඵල ධර්මයක් දකිනවා මෙන්න මේකයි පුරාණ කර්මයට හටගත්තු විපාක කියන ටික දකිනවා මෙයා මේ තම හේතුඵල ධර්මයක් තියෙන්නේ මේ බව නොදන්න කලිනුත් මෙහෙම සිද්ධියක් වෙන තැනක මේ ඇත්ත නොදන්නා කවුම හේතුනා කර්මගත කරගෙන මෙහෙම වෙන්න අද මේ සිද්ධිය හෙලි කර නොගත්තොත් අද ඇති කරගන්න අවිද්‍යා කර්මයෙන් ඇති කරගන්න තණ්හාව හේතු වෙනවා නැවතත් මේ වගේ දුක් වූ ස්කන්ධ ටිකක් හදන්න කියලා පටිච්ච සම්පදාය ආරම්භය එයාට දුක්ඛ සමුදය ඥාන වෙනවා, පුබ්බත්ේ ඥාන, අපරන්තේ ඥාන, පුබ්බත් අපරන්තේ ඥාන වෙනවා. ඊට පස්සේ නිරෝධේ ඥානෙටත් එනවා, පුබ්බත්ේ ඥාන, අපරන්තේ ඥාන, පුබ්බත් අපරන්තේ ඥාන යහරා. පෙර අවිද්‍යා සංකාරේ නොවුනනම්, කියන්නේ කලින් ගහේ අප කාලා ඇට ඉතුරු නොකලා නම් අද මෙහෙම පොළොවේ වැටිලා ගහක් හදලා අතුරිත කියලා ගෙඩි හැදෙනවා කියන එකක් වෙන්නේ නැහැනේ. අද හැදෙන ගෙඩි කෑවට කමක් නැහැ, ගෙඩි ඇතුලේ ඇට ඉතුරු කරන්ද නම් හොඳ නැහැ. ඇට ඉතුරු කළොත් ඒ ඇට අනිවාර්යෙන්ම පැලවිලා ගහක් හැදිලා අතීතයේලා තව ගෙඩි හදනවා කියන හේතුඵල ධර්ම තේරෙනවා. තව සත්‍යයක් කියනවා, බුද්ධලේ කියනවා නෙමෙයි, මේ පටිච්චසමුප්පාද ධර්මයක් වෙනවා. ඒ වගේ පෙර අවිද්‍යා කර්ම නොවුනනම් අද විඥානාමුතලයෙන් පස්සේ වේදනා කියන ටික නැහැ. අද විඥානාමුතලයෙන් පස්සේ වේදනා කියන ටිකේ ඇත්ත ඇති හැටි දැකලා, ඇත්ත ඇති හැටි දකින්නට කියන්නේ විද්‍යාව සම්මාදිට්ඨිය. ඇත්ත ඇති හැටි දැකලා තණ්හාව මම මගේ කියන කෙලෙසේ නැතිකොළොත් මතුවට මේ වගේ විඥානාමුතලයෙන් පස්සේ වේදනා කියන ධර්මය දුක් වූ ස්කන්ධය හටගන්නේ නැහැ නේද කියලා දකිනවා. නිරෝධී ඥානේනවා දුක දකිනවා, දුක්ඛ සමුදය දෙපැත්තටම දකිනවා. පුබ්බත් ඥානේ, අපරන්ත ඥානේ, පුබ්බත් අපරන්ත ඥානේ හරහා නිරෝධී ඥානය දකිනවා. පුබ්බත් ඥානේ, අපරන්ත ඥානේ, පුබ්බත් අපරන්ත ඥානේ හරහා. එහෙනම් මෙතන තියෙන සත්‍ය පුද්ගලනේ පටිච්ච සම්පද ධර්මයේ ඥානං, පටිච්ච සම්පද ධර්මයක් කියන නුවණ එනකොට සම්මාදිට්ඨිය. දැන් යාගේ දිට්ඨිය, යාගේ දර්ශනය මොකද්ද? දුක් වූ ස්කන්ධ ටික පිළිසින්ද දැක්කේ නැති නිසායි අතීතයේදී මෙතෙන් කරන්නේ. අද දුක් වූ ස්කන්ධ ටික පිළිසින්ද දැක්කේ නැතත් අනාගතේ මේ වගේ දුක් වූ ස්කන්ධ හදනවා නම් අතීතයේ දුක් වූ ස්කන්ධය දුකයි කියලා දැකන පුද්ගල භාවය නැති කළා නම් අද මෙහෙම වෙන්නේ නැත්තම්, අද දුක් වූ ස්කන්ධය පිළිසින්ද දැකලා පුද්ගල භාවය නැති කළොත් මතුවට දුක් වූ ස්කන්ධය හදන්නේ නැහැ කියලා දැක්කහම නිරෝධේ ඥානව තමයි යගේ දිට්ඨිය. එයා හැම වෙලාවෙම සංකප්පය මොකද්ද? දෙකම කප්ප සංකප්ප, අවියාපද සංකප්ප, අවිද සංකප්ප කියන්නේ මොකද්ද? මේ හැම වෙලෙම මේ පංච උපාදානස්කන්ධයේ පිරිසිදු දකින්නවා කියන තැනට විඥාන නාම සලආයතන පස්ස වේදනා කියන ධර්මතා ටික පැහැදිලි කරගන්න තමයි උත්සාහවත් වෙන්නේ. ශ්‍රමණ බ්‍රාහ්මණය ඇසුරු කරන්නේ හැම වෙලාවෙම මොකද්ද? විඥාන නාම සලආයතන පස්ස වේදනා කියන්නේ මොනවද? ඒව දැනගන්නේ කොහොමද? ඒව හේතු ප්‍රත්‍ය කියන්නේ ඇයි? මොකද්ද හේතුව? මොකද්ද ප්‍රත්‍ය? මොකද්ද හේතු ප්‍රත්‍ය? ඇයි මේකට පටිච්ච සමුප්පාද කියන්නේ? මොකද්ද පටිච්ච සමුප්පාද? මොකද්ද පටිච්ච සමුප්පන්නේ? මේව හොයනවා. එතකොට විඥානය කියන්නේ මොකද්ද? ඒක කොහොමද අපි දැනගන්නේ අපේ ජීවිතේ? නාම රූප කියන එක මොකද්ද? ඒක කොහොමද අපේ ජීවිතෙන් අපි ක්‍රියාත්මක කරන්නේ? අපි ජීවිත අවබෝධයක් ඇති කරගන්නේ කොහොමද? මොකද මට මහ විශාල පරාසයක් අද කියන්න බෑ. මම මේ පොඩි හැඟවීමක් විතරයි කරන්නේ. ඕගොල්ලෝ ජරා මරණ දුක එපා නම් බුදුරජාණන් වහන්සේ මතක් කළානේ තණ්හාව නිසා එන දුක් ලිස්ට් එක. ඒ දුක් ලිස්ට් එක තණ්හාව නැති කිරීමෙන් නැති කළ හැකි මිසක තථාගතයන් වහන්සේ යමක් වදාළා නම් ඒක එහෙමම කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. ඕගොල්ලෝ ගෙවල් දොරවල් යාන වාහන ඉදකඩන් හදලා නැති කළාම නැති කරන්න පුළුවන් වෙන්නේ ආහාර නැතිකම නිසා එන දුක විතරමයි. ඔගලන්ට ජරා මරණ දුක එපා නම්, ජරා මරණ දුක අවශ්‍ය නැත්තම්, ඕන් නැත්තම් මේ ධර්ම හොයන්න වෙයි, හොයන්න ඕනේ. හැබැයි මේ ධර්ම හොයන කෙනා, මේ හොයන්නේ නැති කෙනා, බුදු ධර්ම මොකද්ද? තණ්හාව නිසා එන දුක් මොනවද? ඒ දුක් නැති කරන්නේ තණ්හාව නැති වුනොත් නම් ඒ තණ්හාව නැති කරන්නේ කොහොමද? ඒකට කුමක් කටයුතුද කියලා හොයලා පරීක්ෂණය කළා. තණ්හාවෙන් එන දුක් ටික නැති කරන්ද තණ්හාව නැති කරන ක්‍රමය අනුගමනය නොකළොත් කෙනෙක් පස්සේ අනන්ත පාදුකට වැටෙන දවසට මගේ අම්මා මලා නේද අම්මෝ කියලා අඬන්න එපා. එයා දුක බල කැමති හින්දා ඉන්නේ, තණ්හාව නිසා දුක ඉන්නේ. මගේ තාත්තා මලා නේද, මගේ තාත්තේ, මගේ පුතා නරව නේද කියලා පපි අද්ද ගන්න එපා. ඇයි?
ඔකල කැමැත්තෙන් ඔය දුක තුරුල් කරගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා නම් දුක කියන එක මේ දුක් ටිකේ තණ්හාව නිසායි. තණ්හාව නැතිකොට දුක නැති කරන්න පුළුවන් මෙන්න මාවතයි කියලා පෙන්වලා තියෙනවා නම්. දැන් ඔයගොල්ලෝ දුක් විඳින්නේ දුක නිවෙන තැනකුත් නිවෙන මාවතකුත් නැති හින්දා නෙමෙයි නොගිය හින්දා. එහෙනම් ඔයගොල්ලෝ දුක් විඳින්නේ ඔයගොල්ලෝගේ වැරද්ද හින්දා. එකට සාස්ත්‍රුන් වහන්සේ හෝ තව කවුරුකුත් පලි නැහැ. ඊගාවට ඒක වඩා බුද්ධෝත්පාද කාලයක මිනිස්සෙක් වෙලා දුක පෙන්නලා දුක ඇති වෙන තණ්හාව නිසා එන දුකත් පෙන්නලා ඒ දුක ඇති කරන තණ්හාවත් පෙන්නලා තණ්හාව නැති කරන දුක නැති කරනවා කියලා පෙන්නලා ඊට යන මගක් දෙන්නපු සාස්ත්‍රුන් වහන්සේ නමක් හම්බ වෙච්ච වෙලාවක ඒ සාස්ත්‍රුන් වහන්සේගේ වචනයට හිත නැමෙන්නේ නැත්තම් ඒ දහම හොයන්න හිතෙන් නැත්තම් ඊට වඩා කාලකන් ජීවිතයක් තව තියෙනවයි කියලා හිතන්න එපා. ඒ තමයි තියෙන ජීවිතය. ඒ කියන්නේ අනිත් කෙනෙකුට සමහරවිට මිනිසෙක් නොවුණු නිසායි, මිනිසෙක් නොවුණු නිසායි, එයාට මේ ධර්මය නොලැබුණු නිසායි එයා අවබෝධ වෙන්නේ. සමහරවිට මිනිසෙක් කියලා ධර්මය ලැබුණා නම් එයා ඉක්මනට ගොඩයයි. මිනිසෙකුත් වෙලා ඒ ධර්මය ලැබිලා අපි ඒක දෙහිත නැමෙන්නේ නැහැ කියලා කියනවා නම් ඒ අපේ අවාසනාවන්තම කමති. දීගං ජාග රතෝ රත්තිං දීගං සම්පස්ස යෝජනං දීගෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතං. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිදාගත්තේ නැති කෙනාට, නිින්දයක් නැති කෙනාට රැය ගොඩාක් දිගයිලු. වෙහෙස වෙච්ච කෙනාට යොදුන ගොඩාක් දුරයි වගේ තේරෙනවලු. ඒ වගේ සද්ධර්මය නොදන්නා බාලයට සසර ගුණාක් දුක දිගයි කියනවා. සසර දිගයි කියන්නේ නිකම්ම කාරණාවක් නෙවෙයි, ගුණාක් දුක් විඳින්න තියෙනවා. ගුණාක් දුකකට හිමිකාරයි. ඉතින් මෙතනදී බුදුරජාණන් වහන්සේ දුක පෙන්නලා දුක ඇති වෙච්ච දුක්ඛ සමුදය ඥානයේදී මම කිව්වේ යසයක පිරිසිද දැනගන්න උදේක උදව් වෙනවා කියලා. දුක කියන එක හරියට පිළිසිඳ දැක්ක වෙන්නේ විඥානාංග පලායතක පස්ස වේදනා කියන ධර්මතාව පහ දැක්ක අපි අනාත්මයි. නමුත් ඒක දෙවියෙක් නෙවෙයිද කවුද දන්නේ? නැත්තම් මගේ ආත්මය විසින් කරන දෙයක්වත් දන්නේ? කියන කෙසේද කිසිදු විමුතියක් තියෙනවා නම් ඒකද නැති වෙන්නේ මොකද? දුක්ඛ සමුදය ඥානය ආරා. එයාට පුබ්බත් ඥානය, දුක්ඛ සමුදය පුබ්බත් ඥානය තියෙනවා. පෙර අවිද්‍යා කර්ම නිසා මෙතෙන්ට ආවේ. අපරාධ ඥානයක් තියෙනවා. මම නැතිල කොහෙටවත් යනවා නෙවෙයි. තව සත්‍ය පුද්ගලෙක් යනවා නෙවෙයි. කෙනෙක් ඉපදෙනවා නෙවෙයි. අදා විද්‍යා කර්ම තිබුණු නැවත විඥානාම සලාතන පස්ස වේදනා කියනකොට මේ දුක්ඛ ස්කන්ධ ටික හොඳට පොලිස් වෙනවා. දුක්ඛ ස්කන්ධ ටික හේතු ප්‍රත්‍යයයි. කෙනෙක් නැවුවව කෙනෙක් ගෙවත් මගේ ආත්මෙද මේ ටික දකින්නකොටම උබ්බන්තේ කන්දේ දිට්ඨි සම්පන්න වෙනවා. හරියටම වෙනවට මේ අභුගම දිට්ඨි සම්පන්න වෙන්නේ නැහැ. මෙතනින් ඕගලන්ට අම්ම වෙනවා දෙකක්. කල්යාණ මිත්‍රාතුක සද්ධර්ම ශ්‍රවණය කියන දෙක විතරයි හම්බ වෙන්නේ. තව යෝනිසෝ මනසිකාර්ය ධර්මානුධර්ම ප්‍රතිපත්ති කියලා ඕගලන්ට පැත්තෙන් දෙන්න ඕන කාරණා දෙකකුත් තියෙයි. හැබැයි මේ දෙක මේ කාරණා දෙකට නැගිලා තියෙන්න ඕනේ. මේ වෙනම අහගන්නවා බන වෙනම තමන් කරනවා බලනවා වෙනම එහෙම හරියන්නේ නැහැ. වේල්කාරිය පිරි දෙක වගේ වෙලා හරියන්නේ නැහැ. දෙක එකට නැමෙන්නේ නැමෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහට යම් වෙලාවකදී දැක්කොත් සහ වස්ස දර්ශන සම්පදායේ තයස්සු ධම්මා චහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලප්පතම්මා පිච්ච චතු අපායේච විපුක්තු චචා විචානානි අබබ්බෝ කාතු. ඔකල හොඳට දන්නවා, හොඳට කියවනවා, කියවලා තියෙනවා. මොකද ඒක කියන්නේ? ඔහුගේ දැකීමත් හා සමග මේ දර්ශනයත් හා සමගම තයසු ධම්ම ජහිතා ගමන්ති ධර්ම තත්ත්වම දුර වෙනවා. මොකද්ද? සක්කාය දිට්ඨි විචිකිච්ඡ සීලබ්බත පරමසකින් මේ ධර්ම තත්ත්වන චතු අපාය හිච්ච විප්‍රමුක්ත එයා සතර අපායෙන් මිදුනා. චචා පිටානන්නේ අබබ්බෝ කාතු ධර්මතා හයක් කරන්ට අබහුවියයි වෙන්නේ නැහැ. මොකද්ද? මව මරනවා, පියා මරනවා, දුෂ්ට සිද්ධි තථාගතයන් වහන්සේගේ ශරීරයේ දී සොලවුන සංග ભેද කරනවා, ඒ වගේම රහතුන් මරනවා, ඒ වගේම විමුක්තිය සඳහා මේ ශාසනයෙන් බැහැර වෙන සාස්ත්‍රෝරේ කදා කියන කාරණා පහ කරන්න අභව අය කරන්න අභවයයි. මොකද දැකීම චතුරාර්ය සත්‍යය. ඔබට දැනන්නේ ditthi sampanna buddhalege pirigaga suviseshi lakshane mokadda kiyala buddhi yavichcha prasade budhujana wahanse kere dharmaya kere sangharatne kere shikshawa kere nosalena prasade paticca sampada dhammo ditto hoti suddhitto paticca sampada dharmaya dakka hotta manalo dakka kene pimuthune chaturvara satya kiyana ekata thawa namak paticca sampadaya kiyanne paticca sampadaye විඤ්ඤාණ නාම සලයන් පස්සේ එදෙන කී දුක්ඛ සත්‍යය සමුදය සත්‍ය පෙන්වන්න තමයි මේ පැත්තේ අවිද්‍යාවත්‍ය සංඛාරා කියලා කිව්වේ මේ දුක දැන් දුක ඇති වෙච්ච හැටි ඊට පස්සේ තණ්හා උපාදාන බව කිව්වේ මොකක්ද එහෙතෙන් දෙන්නේ අද මේ දුක නැති නොකොළො මෙබඳු දුක නැවතත් හටගන්නේ මෙහෙමයි පුබ්බන්ත ඥානි අපරන්ත ඥානි පුබ්බන්ත අපරන්ත ඥානි පෙන්වන්නේ මේ ඊට පස්සේ Nirodhi ඥානෙ දුක්ඛ Nirodhi ඥානං කියනකොට මේ දුක් ටික ආහාර නිරෝධය වෙනකොට නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ පිරුණම් පාන තැන. එහෙම වෙච්ච කාටද? පෙර අවිද්‍ය සංකාර නොවන ගත මේ වගේ වෙන්නේ නැහැ. මතුවට මෙහෙම වෙන්න තියෙන තණ්හා උපාදාන නැතිකලොත් කෙනෙක්. එයාට තණ්හා උපාදාන නැති කරපු නිසා මතුයි. ඉස්කන්දේ ලැබීමකුත් නැහැ. ආහාර නිරුද්ධ වෙනකොට මේ ජීවිත නිරුද්ධ වෙනවා පහනක් නෙවනා වගේ නිබ්බත් දීරා යතයන් ප්‍රදීපෝ ඒ දීර්යන් වහන්සේ පහනක් නෙවනා වගේ නෙවෙනවා ඒ කියන්නේ වාන අපගහයේ ඇටේට හැදුණු අපගහ ගෙඩිය හැදිලා පවතිනොත් හැදෙන හැදෙන ගෙඩිය ඇට ටික ඉතුරු කළේ නැහැ ඇට දෙකට කඩුවා ඇට ටික පිච්චුවා ඔහොම ඔහොම කර කර හිටියා කියන්නේ උපමාව වගේ කියන්නේ අවුරුදු 50ක් හරි 60ක් හරි මේ ගහ තියේ වෙනකට කලේ මේ ගහ නැරෙන්නේ තව ගහක් හදන බීජ පොළේ හදලා ඒ ගහෙන් ඇටේ ගහක් හැදෙනවා ඒ ගහ නැරෙන්නේ පොළේ තව ගහක් හදලා මෙහෙම අබ්බ පරම්පරාව දිගටම ගියා දැන් මෙයා මොකද කරන්නේ මේ ගහේ හැදෙන එක අබ්බ කනවා හොදට ඉදෝලා කනවා රහයි කියන ප්‍රශ්නයක් නැහැ රහත් බලනවා ඒත් ගැටලුවක් නැහැ හැබැයි ඇට එකක්වත් ඉතුරු කරන්නේ නැහැ ඇට එකක්වත් ඉතුරු කරන්නේ නැහැ ඔක්කොම බලලා දානවා එක්ක පුච්චලා දානවා මෙහෙම කරනකොට මේ අඹ කහ අවුරුදු 50ක් හරි 60ක් හරි 100ක් හරි තියේ එතනින් පස්සේ මොකද වෙන්නේ කලමයි නැවත අඹකත් හදන ඇට ටික නැති කරලා තිබුණේ පුරාණ කර්මයක හටගත්ත පුරාණ ගහෙන් හටගත්ත අඹ ඇටෙන් හටගත්ත ගහක් නැති වෙනවා. තියෙන අඹ ගහක් නැති වෙනකොට නැවත ගහ හදන්න තියෙන ඇටෙත් නැති වෙන අඹ පරම්පරාව විතරයි. ඒ වගේ නැවත භවයක් හදන්න තියෙන සංහාවක් තේක්ෂණ බීජ ආවිරුලි ඡන්ද. සීනෝ කර්ම විඥානයේ නැමැති බීජ ඇති නොවැළුණු සංහාව නිසා නැවත භවයකට නොවැළුණු සිටි වාසය කරනවා. ඒ වගේම කිනම් පුරාණ කර්මයක් ඡය වෙනවා දෙක තාතහරුණා නිබ්බති දීරය දීරයන් වහන්සේ ජීවෙනව පහතක් දෙනවා වගේ අපි බුදුදහමෙන් උගන්වන්නේ කෙනෙක් නිවන් දකින්නවා නෙවෙයි පුද්ගලෙක් නිවන් දකින්නවා නෙමෙයි දුක්ඛ ස්කන්ධය නිරුද්ධ වෙනවා දුක නිරුද්ධ වෙනවා අද උදේ දානේ වරදනා යද්දි අපේ කමහත් එක්කේවා පුතාගෙන් අහවලු පුතේ මහාන වෙන්න කැප්පිද කියලා මට බය මේ මහාන වුණොත් ආයේ ඉපදෙන්න ඇති වෙනවා ඒ හින්දා මේ පුංචි දරුවේ ඒ ආගේ නෙමෙයි අපි කාගෙත් ඇති වෙන්න පුළුවන් ඉපදෙන්න ඇති වෙනවා ඉතින් කවුරුත් හිතන්නේ ඉපදෙන්න තුනම මහා අනර්ථයක් වුණා වගේ නේ මම මේ මහත්යට කිව්වා එහෙම නෙමෙයි පුතාට උගන්නන්නට ඉපදෙන්නේ නැති වෙනානේ පුතේ මහාන වුණාම දුක නැති වෙනවා කියලා උගන්නන්නට කියලා. මොකද බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා එක බමුණෙක් බුදුරජාණන් වහන්සේ චෝදනා කරනවානේ. ශ්‍රමණ බව ගෞතමී සත්‍යයෙන් උප්පත්තිය නැති කරනවායි කියලා. ඉපදීම නැති කරනවා සත්‍යයෙන් උප්පත්තිය නැති කරනවා කියලා චෝදනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බමුණා මම සත්‍යයෙන් ඉපදීම නැති කරන්නේ ඉපදීම නැති වෙනකම් මොකුත් කියන්නේ මම දුක නැති වෙන්න බන කියන්නේ. මම එදා බෝධිත්‍රයේ මුලදී අවබෝධ කරගත්තේ දුක දුක ඇති වෙන හැටි දුක නැතිවම නැති කරනු නොකර දුක නැති වෙන හැටි කියන්නේ දුක නැති වෙන හැටි කියන්නකෝ කියලා මම කිව්වා දුක නැති වෙන කරණයට ගියාම වෙන්න තියෙන නැති වෙන්න තියෙන දුක නැති වෙයි. ධර්මම මේ නැරෙන කතා ඉපදෙන කතා වොන්න එහෙම ඒව නැහැ. දුක නැති වෙන හැටි. දුක නැති වෙන විදිහට. ඒතකොට ඒක සදාමාන කරන්න කියලා. ඉතින් මෙතනදී මේ අප පරම්පරා විවරයි. ඇට ටික නැති කරලා ගහක් දිරලා ගියා. ඒ වගේ තණ්හාව නැති කරලා තණ්හාව නැති කරපු හිතින් පුරාණ පැටේට හැදුණු තිර විඥාන නාම රූප කියන ටිකෙන් මේ කය පවතිනවා නම් ඇට කියනවා රහතන් වහන්සේ නැත්නම් ක්ලේශ පරිනිර්වාණය කියලා. එතකොට මේ අපි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා කියන්නේ අපි කියන්නේ දැන් දුක අපේ ජීවිතේ දෙයාකාරයක ඉගෙනවනේ. තණ්හාවට යන දුකකුත් තියෙනවා. මොකද්ද? තව ආහාර පාන සිව්පසින් නැතිකම නිසා දුකකුත් තියෙනවා. සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියන්නේ තණ්හාව නිසාද දුක නැති කරපු දවස. ඕකිනා ප්‍රේත පරිණාමය. නමුත් ආහාර හිවීම නිසා පොඩි දෙයක් දුක කිඳ වෙනවානේ. අනුපදිසිත පරිනිර්වාණය කියන්නේ ආහාර ටික හොයන්න තිබුණු දුකෙන් නිදහස් වෙච්ච දවස. කෙනෙකුගේ ජීවිතයේ සියලුම ආකාරයකින් දුක නැති වුණොත් දුක නිවුණොත් වාසනාවද අවාසනාවද?
වාසනාව.
ඒට වඩා වාසනාවක් තව නෑ. ලෝකේ හැමෝම හෙව්වේ ඔගොල්ලෝ මුදන්නා වුණාට රෑ දවල් මහන්සියෙ හොයන්නේ ඔගොල්ලෝ දුක නැති කරන්න නෙවෙයිද? ඔගොල්ලෝ හොයන්නේ සතසතුට නෙවෙයිද? දුක නැති කරන්න උත්සාහවත් වෙන ඔගොල්ලෝ දුක නැති කරන හැටි ඉගෙනගෙන නැහැ. සතසතුට හොයන්න උත්සාහවත් වෙන ඔගොල්ලෝ සතසතුට ගන්න හැටි ඉගෙනගෙන නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කළානේ මේ කල්ලා පෙන්නුවා. අවවාදයට වඩා ආදර්ශය උතුම්. ජීවිතයක දුක නැති කරගන්නේ මෙන්න මෙහෙම. මම ඉස්සරලා යනවා මෙන්න මේ විදිහට එන්න කියලා. අනුපාදා පරිනිර්වාණය කිසිවක් උපාදාන වශයෙන් නොගෙන ආශ්‍රයන්ගේ කෙලෙසුන්ගේ මනස නිදුනුදා සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්චදා ක්ලේශ පරිනිර්වාණය පිරිනිවියා කියලා අපි කියනවා. සන්නහව නිසා එනවා කියපු දුක් ටික තිබුණානේ. බුදුරජාණන් වහන්සේ ජීවත්ව ඉදිමා යජරාමරෝනේ. ජීවත්ව ඉදිමයි අජරාමර කියන්නේ මොකද? අජර කියන්නේ මොකද්ද? ජරාවක් නැහැ. අජර කියන්නේ ජරා නැහැ. අමර කියන්නේ මරණ නැහැ. අජර අමර ජරා මරණ නැහැ. ජරා මරණ නැති බව අවබෝධ කරගත්තේ ජීවත්ව ඉදි මොකද? ජරා මරණ කියන එක තණ්හාව නිසා ආවා. ජාතික දුක්ඛ, ජරාති දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ කියන ලිස්ට් එක ඇතුළේ තියෙන තණ්හාව නිසා දුක. එහෙනම් තථාගතයන් වහන්සේ ජීවත් වෙච්චම අජරා පුණ අපමාද වගේ තියෙනවා නේද? අපමාද අමත පද අප්‍රමාද බව නොදැරීමට වචනයක්. පමාද වචනව පද ප්‍රමාදේ මරණයට වචනය. අප්‍රමත්ත ආත්කෙතන අප්‍රමාද විචිතන නොබැරේ. ඒතර මරණය පපිවිද්‍ය දෝ කිවි ජීවත් වීම නේද? කෙනෙක් අප්‍රමාදයි. අප්‍රමාද වුණා නොබැරෙන්න බැයිද? පුළුවන්. අප්‍රමත්ත නම් යේ පමත්ත යතමත ප්‍රමාදේ නම් කෙනෙක් ජීවත් වුණ දැරිලා වගේ. මේ ලෝක බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ඔක්කොම තථාගතයන් වහන්සේ කියපු වචන මම පෙන්නන්නේ. ඔගොල්ලෝ හිතන්නේ තමයි අහම්බෝ අදාදා කියනවා කියලා. එහෙනම් මම ඔය එක එක ප්‍රතිකරණ අරගෙන පෙන්නන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ජීවත් වෙච්චිමයි නොමරණ සත්‍යයට පත් වෙන්නේ නැත්නම් අජරාමර වුණේ. එදා අපි කිව්වා සම්මා සම්බුද්ධ කියලා. ඊට පස්සේ ආහාර ටික නිසා එන දුකෙන්ද විදුණු දවස අනුපදිතේස නිබ්බාන බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ උතුම්ම මංගල කාරණා දෙකක් වෙච්ච දවස දෙකක් පෝය ඉපදුණු දවස මංගල කාරණාවක් වුණා. මොකද දුක නිවාගන්න පුළුවන්න්නේ ඉපදුණු හින්දානේ. එහෙනම් මේ කාරණා තුනම තථාගතයන් වහන්සේගේ මංගල කාරණා වුණා. කළා පෙන්නවා ඕගොල්ලන්ගේ ඉපදීම ඕගොල්ලන්ට මංගල කාරණාවක් කරගන්න. මොකටද මේ කෙලෙස් ටික නිසා එන දුක නැති කරලා ජීවිතයට මංගල කාරණාවක් උදා කරගන්න පළවෙනි අධ්‍යයන. එහෙම වුණාම අවාසනාවන්ත මරණය නෙවෙයි ඔයගලට හිමි වෙන්නේ. සියලුම දුක් නැතිවීමේ උතුම් මංගල කාරණාවයි ජීවිතය අන්තිමට වෙන්නේ කියන එක කළා දෙන්න බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ මෙතෙන්දී මම අද දේශනාවේදී මතක් කළේ යම් කිසි කෙනෙක් බෞද්ධ සහ අබෞද්ධ කියන බෙදීම බෙදෙන්නේ උන්වෙ මතින්. එයා දන්නවා ගුරුවරුන්ගෙන් ලැබෙන ඕන ටික මොකද්ද, දෙමව්පියන්ගෙන් ලැබෙන ඕන ටික මොකද්ද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගෙන් ලැබෙන ඕන ටික මොකද්ද. එයා දන්නවා ආහාර රස රැකිරත්තාවක් ඕනේ මොන දුක් ටික නැති කරන්නද. එයා දන්නවා බණ භාවනා කළ යුත්තේ මොන දුක් ටික නැති කරන්නද. දැන් මේ උත්තරේ ආවට පස්සේ එයා රස්සාවක් කරනවා. අනිවාර්යෙන්ම එයා දන්නවා මේ දුක් ටික නැති කරන තණ්හාව නැති කරන වෙනවා. ඊට පස්සේ තණ්හාව නැති කරන්න නම් මොකද, දුක පිළිසිඳ දකින්න ඕනේ මම. ඒ දුක ඇතිවෙච්ච හේතුව දකින්න ඕනේ. ඒ හේතුව නැති වෙනකොට දුක නැති වෙනවා කියන එක තේරෙන්න ඕනේ කියලා මේ අහගත්ත ටික පෙනෙන මට්ටමට තේරෙන්න ඕනේ තමයි. මම දැන් ඕගලන්ට කියපු එක තව ඔක ඉස්සරහ අහගන්න. ඕක තේරෙන්න ඕනේ ඔයගලන්ට. මේ මම නෙවෙයි මේ විඤ්ඤාණාංග සලසන පස්ස වේදනා කියලා. තව පටිච්චසම්පාදයේ ඉගෙනගත්ත පුද්ගලෙක් දිවි වෙන්න බෑ. පටිච්චසම්පාදයේ දැකීමෙන් පුද්ගල භාවය දොවිනවා. අන්න ඒක හොඳට මතක තබා ගන්න. තව හොඳට ගණන් ගන්න වෛද්‍ය විද්‍යාව දන්න පුද්ගලෙක් දිවි වෙනවා වගේ හොඳට පටිච්චසම්පාදයේ කටපාඩමින් දන්නා වූ උඩට පහළට කියන්න පුළුවන් දක්ෂ පුද්ගලෙක් දිවි වෙලා තියෙන තිබිලා බලක් තියෙද නෑ. ඒ දැනුමට මේ පුද්ගල භාවය තුර වෙන මේ රූපේ හිම පේනකොට මේ කය මම නෙමෙයි මගේ නේ තමම නේ සවාමත් නෙමෙයි සවත්තත් ඇයි මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියන නිකන් නෙමෙයි. මේක හේතුප්‍රත්‍යයයි විඥාන නාම සලසන පස්සේ වේදනා කියන කාරණා ටික නිසා විඥානේ කොහෙද අවිද්‍ය සංකාර නිසා පෙරත් මේ වගේම සිද්ධියක් වෙච්ච තැනක කියලා මේ වගේ හොඳට දන්නවා දකිනවා. ඔන්න ඔය දැක්මට ආපුවාමයි දික්ක සම්පන්න කිව්වේ. ඔන්න දැන් ওই ටික අහගත්තනේ. අහගත්තක දන්නේ තේන්නේ. දැන් ඕගලන්ට දැන් තමයි වැඩක් තියෙන්නේ. මොකද්ද දැන් තමයි සීලේක පිළිහිටලා. ඒ කියන්නේ මේ අහගත්තම තේන්නේ නැහැ කියලා කියන්නේ පාරමිතා නැති හින්දා හෝ ඕගොල්ලෝ අබෞවේ හින්දා හෝ ඒකට තියෙන සතර වාසනා ගතිය නැති හින්දා හෝ අවාසනාවන්ත පිටසක් හින්දා හෝ නෙවි. පීනවතුනි මට මේ පිටියෙන් යහපත්ත තේන්නේ නැහැ. නොපෙනෙන්නේ යහපත්ත තේන්නේ නැති බලන්න බැරි අබහුවේ පුද්ගලෙක් හින්දා නෙමෙයි මම. මේ පිටියේ වැහිලා හින්දා. ওই පිටියේ ආවර්ණ අනිකලහම මට හොඳට වාසනාව තියෙන පුද්ගලෙක් යහපත්ත තේන්න. ඒ වගේ ඔබලන්ට මේ චතුරාර්ය සත්‍ය කියන එක දේශනා කරනකොට පේන්නේ නැති අභෞවේ හින්දා නෙවෙයි නීවරණ වලින් වැහිලා හින්දා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආවර්ණීය ධර්ම ටික දුරු කරගන්න. සිතේ තියෙන ආවර්ණීය ධර්ම දුරු කරගන්න සමතකම තමක් වඩන්න ඕනේ. හැබැයි ඉතින් හිත සංවර කරගන්න අමාරුයි කය වචන දෙක අසංවර වුණාම. ඒ හින්දා සීලයක පිළිපදන්නත් ඕනේ. සීලයක පිළිපදලා හිත සංවර කරගෙන විදර්ශනාත් කටයුතු. හැබැයි විදර්ශනා විදිහට ඔය කියපු දර්ශනය ගන්න එපා, ගන්න බෑ. එතෙන්ට එන්න ඕනේ ඊට මෙහා කොටසක් තියෙනවා. ලෝකයේ හැමදාම පවතින හැමදාම පවතුණු අපි නොදන්න අපේ ජීවිතම ඇතුළතට දැක යුතුයි. ප්‍රධාන ස්ථාන තුනක් තියෙනවා. ලෝකයේ බොරුව, ලෝකයේ ඇත්ත, ලෝකයේ කෙලවර. ක්‍රම තුනයි. ලෝකේ බොරුව මොකද්ද? මේ මම, මේ සත්‍යය, මේ පුද්ගලෙක් කියලා හිතන තැන මේක තමයි ලෝකේ. ලෝකේ ඇත්ත මොකද්ද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ. මේක ලෝකේ ඇත්ත. ලෝකේ කෙලවර මොකද්ද? චිත්ත, චෛතසික, රූප. එතන ඒක. ත්‍රිගතනි පරමාර්ථ ධර්ම කීයක් තියෙද?
82.
හතරයි. චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා හතරක් තියෙයි. චිත්ත චෛතසික රූප කියන එකට කියන සංගත පරමාර්ථ ධර්ම, නිවනට කියන අසංගත පරමාර්ථ ධර්ම. සංගත පරමාර්ථ ධර්මයේ තිත තබලා තමයි පුද්ගල භාවය අතාරින්නේ. පුද්ගල භාවය අතාරින්න තැනක් තියෙන්න ඕනේ සංගතයේ තිත තබලා. සංකතිය ඇත්ත චිත්ත චෛතසික රූප කියන තැනට හිත තබලා තමයි සත්පුද්ගල භාවය අතාරින්නේ. අසංකතයේ හිත තබලා තමයි පිටුත් සංකතය අතාරින්නේ. එතනදී අසංකතයේ හිත තබනවා කියලා අපිට නිවනට හිත තබන්න බෑ. මේ ලෝකේ තථාගතයන් වහන්සේ පහළ වුණත් නැත්නම් හැමදාම පැවතුණු පවතින ඇත්තම ඇත්තක් තියෙනවා. අන්න ඒ ඇත්ත දකින තැනක දර්ශනයට කියනවා නිවන කියලා. සම්මා දිට්ඨි. ඒ සම්මා දිට්ඨියට නිවන කියලා කියන්නේ සම්මා දිට්ඨිය නිවන හින්ද නෙවෙයි. ඒ ඇත්ත දැකීමක් සමගම ආශ්‍රවයන්ගෙන් කෙලෙසුන්ගේ මනස මිදෙනවා. අන්නේ ආශ්‍රවයන්ගෙන් කෙලෙසුන්ගේ මනස මිදෙනකොට අන්න පංච උපාදානස්කන්ධ දුක නොහට ගන්න බවට පත් වෙනවා. දුකේ අනුපාද බවට ජාති නිරෝධයට නිවන කියලා කිව්වේ දුකේ නූපදීමට නිවන කිව්වේ. ওই දුක උපදිනවා කෙලෙස් තියෙනකම් කෙලෙස් නැති වෙච්ච ගමන්ම නූපදිනවා. ওই නූපදීම සාක්ෂාත්ත්වෙන කෙලෙස් නැති වුණොත් කෙලෙස් නැති වෙන්නේ මේ ඇත්ත දැක්කහම. මේ ඇත්තට කියනවා නිවන කියලා. තාපතෙක් ගත්තොත් රාගක්‍යෝ දේශක්‍යෝ මෝහක්‍යෝ නිබ්බානං කියලා කිව්වේ ඒ නිසායි. රාග දේශ මෝහයන්ගේ ක්ෂය බව නිවන කියලා කිව්වේ. මේ ටික දුර්වේශකම දුක නොහට ගන්නවා. අනුපාද බව නොහට ගැනීම ජාති නිරෝධිත නිවන කියලා කියනවා. එතකොට මෙන්න මේ කෙලෙස් දුරවීම අනුපාද බව සාක්ෂාත් වෙන ඇත්ත තමයි යොමුම පෙන්න උදාර්ශනය. තවක මට ආයතනයෙන් ආයතන පෙන්නන්න පුළුවන් එහෙමත් මට ඔයගොල්ලන්ට හිතක් බණ අහන්න වෙනවා තව සතියක් උගන්නන්න වෙනවා. ඒක තමයි ඕනේ නම් ඕනේ කෙනෙකුට මෙහෙම පැතිකඩක් තියෙනවා කියන එක මම විතරයි අද විවෘත කළේ. මේකේ තියෙනවා නිවන් දකින්න ඕනේ කෙනෙකුට මෙතන ඉඳලා කෙරෝලටම තියෙනවා. කවුරු හරි මට පුළුවන් කියලා දෙන්න. එතකොට මේක මෙහෙමයි මේක මෙහෙමයි මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා කියන්න පුළුවන්. මොකද මම මේක වචනකට කියන එකක් නෙවෙයි. මේක සැබැවින්ම සත්‍යාර්ථයක් නිසා. එතකොට ඒ අතහත්ය දැක්කමයි ආශ්‍රයන්ගෙන් කෙලෙසුගේ මනස මිදෙන්නේ. ඒ ඇත්ත ඇටි දකින්නකටයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කිව්වේ. අනේ සම්මාදිට්ඨිය හැමෝටම ගන්න බෑ. සීලයක පිළිලා සමතකම තහනක් වඩමින් ඉස්සෙල් විදර්ශනා ඥාන කියලා ටිකක් තියෙන්නේ. ඒ විදර්ශනා ඥාන වලට තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන ටික කියන්නේ. ඔකට අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ ගැන සත්‍ය අනුලෝමක ඥානයට. අර ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියတဲ့ එක කියනවා මාර්ග සම්මාදිට්ඨිය ඵලයේ සම්මාදිට්ඨිය කියලා. ඒක දර්ශනයක්. මම සීලය ගැන දන්නවා සීලේ උපකාරයි හිත එක්ක කරගෙන සමාධි කමතහනකට. සමාධි උපකාරයි ඇත්ත ඇති ඇති දකින්න. මොකද අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට දකින්න. ඇත්ත ඇති ඇති ලෝක තුන දකින්න ඇත්ත ඇති ඇති දැකීම හේතුව මොකද්ද? යථාභූත ඥාන දර්ශනයට. ඒවන් ත්‍රිපරිවත්තන් ද්වාදසාකාරන් යථාභූත ඥාන දර්ශනම් සුවිසුද්ධම් හෝසි කියලා පෙන්වන්නේ. මේ ත්‍රිපරිවත්ත්‍ය දුරසාකාර දැකපු දවසේ ඥාන දර්ශනය පිරිසුදු වුණා කියලා පෙන්වපු ඥාන දර්ශනයක් තියෙන්නේ. අන්නේ ඥාන දර්ශනය ගාවට එන්නයි මේ සීල සමාධි ප්‍රඥා ඥාන දර්ශනය ඇති වුණාම පුන පුනාම එකම වඩන්න පුළුවන්. ඒකට තමයි ආශ්‍රය සූරය. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන එකට කෙලෙස් නැති වෙන්නේ. ලෝකෝත්තර මාර්ගයේදී කෙලෙස් නැති වෙනවා නම් අනුශයයි නැති වෙන්නේ. ඒක කලින් කෙලෙස් නැති වෙලා තියෙනවා. එතකොට මම විදර්ශනා කරන හැටි කෙටියෙන් ටිකක් වරනම් කියලා හතර කරන්නද ඒක කලින් හතර ගන්න.
කියලා.
දැන් මොකද අර ගැඹුරු දර්ශනයක් කියලා තියෙන්නේ. ඒ දර්ශනය තමයි පැහැදිලි ගොඩාක් පැහැදිලි කරන්නේ චතුරාර්ය සත්‍ය ප්‍රතිපදාවේ දකින්න ඕනේ. දකින්නදන් නීවරණ ධර්ම දුරු වෙන්න ඕනේ. ඒකල සීලයක පිළිහිටන්න ඕනේ. සීලයක පිළිහිටලා හිත සමාධි කළා මුලින් අපිට ලෝකය කියන එක අතහැරෙන්න ඕනේ. ලෝකය කියන එක අතහැරුණාමයි උන්ව ප්‍රතිසම්පාද ධර්මයේ තේන්නේ තේරෙන්නේ. කැලයක් ගිනි තියන්න ඉස්සෙල්ලා කැලේ කපන්න වෙනවා. දරුව හැටියට දකින්නකම් දරු සම්හව නැති වෙන්නේ නැහැ. මේවා වටිනාකමින් දකින්න තාක් මේවා තණ්හාව නැති වෙන්නේ නැහැ. ඔගොල්ලෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තුන් ආකාරයේ තියෙන්නේ ලෝකයේ ඇත්ත දැකපු දවසටයි ලෝකයේ අතහරින්නේ අතහැරෙන්නේ. ලෝකයේ අතහැරපු කෙනාටයි ලෝකෝත්තර දර්ශනීය දර්ශනීය වෙන්නේ. ඒකෙදි ලෝකයේ ඇත්ත ඇතිහෙටි දකින්නකට තමයි විදර්ශනා කියලා කියන්නේ. අනිත්‍ය වශයෙන් බලන්න පුළුවන්, දුක් වශයෙන් බලන්න පුළුවන්, අනාත්ම වශයෙන් බලන්න පුළුවන්, අසුභ වශයෙන් බලන්න පුළුවන් මේ විදර්ශනා ඥාන. ඒක මම අනාත්මයෙන් බලන විදිහ පොඩ්ඩක් මතක් කරගන්න. පින්වතුනි, අපි මම කියන මේ රූපේ ගන්න. යම්කිසි කෙනෙක් මේ රූපය හොඳට හද මේ විදර්ශනා ඥානයේදී භාවනා කරද්දී නිකම් ඔහේ හිතන්නේ හොඳට තමන්ගේ කෙලෙස් නැති වෙන අරමුණක් හොඳට හිතින් අල්ල ගන්නවා. අපි කියමු යාළුවෙක් මොකද්ද වසන්ත කියලා. දැන් මේ රූපය හොඳට හිතින් අල්ලගත්ත වසන්ත අරගෙන මේ රූපය එකින් එක බලන මේ ඔගොල්ලෝ දන්නව වෙන්න පුළුවන්. දන්න එක වෙනම එක, දන්න දේ උනත් නැවත නැවත කරනකොට තියෙන ප්‍රතිඵල වෙන එකක් ඈ. ඒ හින්දා අද මම කියන්නේ ඔයගොල්ලෝ දැනුමට නෙමෙයි, මේක කටයුතුයි කියන එක කියන්න. වසන්ත කියන යාළුවා කියන තැනේ රූපය අල්ලගෙන ඊට පස්සේ මේ සත්පුද්ගල භාවයට හම්බෙන අරමුණ ඉතින් අල්ලගෙන කෙස්තුම් නියතත් හම්බස්නහර කියලා හොඳට හිතනවා. හිතලා කන බොන ආහාර නිසා මේ රූපය හැදිලා තියෙනව නේද කියලා හොඳට බලනවා. ඒකෙදි හොඳට තමන්ට තේරෙන්න ඕනේ මේ කන බොන ආහාරය නැමති හේතුව නිසා හටගත්ත ඵලයක් මේ රූපයයි. කෙස්ලොන් නියද සම්මස්සහර එකින් එක අනුපිළිවෙලට හෝ ප්‍රකට ප්‍රකට විදිහට බලන්න. බලලා ආහාරය නැමති හේතුව නිසා මේ රූපය හැදෙනවා, හේතුව නැතිවෙනවා නැතිවෙනවා කියලා බලනවා. එහෙම බැලුවත් තාම අපිට පුද්ගල භාවයේ කියෙන්නේ නැහැ ඇයි මේ යනවා එනවා ඉන්නවා කියනවා කියලා ක්‍රියාකාරකම් ටිකක් වෙනවනේ. ඒ නිසා ඒ කය ඇතුළු කරගෙන පවතින සිතේ පවතින නාම ධර්ම ටික බැලිය යුතුයි. ඒ කියන්නේ එයා හොඳට බලනවා මේ කය කෙස්ලෝ නේද සම්මස්නාරෝණය කිත්තයි කනබුන ආහාර නිසා හැදෙන්නේ. මේ කය ඇතුළු කරගෙන පවතින ප්‍රතිසන්දි වශයෙන් පැමිණ හිත, ඒ කය ඇතුළු කරගෙන පවතින හිතට නේද රූප පේන්නේ, ඒ කය ඇතුළු කරගෙන පවතින හිතට නේද ශබ්ද ඇහෙන්නේ, කය ඇතුළු කරගෙන පවතින හිතට නේද ගඳ සුවඳ දැනෙන්නේ කියලා පෙනෙන ඇහෙන දැනෙන දේ කයට ගැට ගන්න නැතුව කය ඇතුළු කරගෙන පවතින හිතෙන විකරන්නේ ඒ පෙනීම ඇරීම කරන හිතට මේ කය නවතනක් වල විතරයි. එයා තර්කානුකූල හිතනවා ඇත්තටම කෙනෙක් මැරුණොත් මලා කියලා කියන්නේ ආහාරයෙන් ඇතුළු මේ කය නම් තියේ. නමුත් ඒ මල නිහතර කිසි දෙයක් පේන්නේ ඇහෙන්නේ නෑ නේද? එහෙනම් අදද මේ කය මල නිහම තමයි. අදද එහෙනම් කය ඇසුරු කරගෙන පවතින හිතටනේ පේන්නේ කියලා හොඳට හිතනවා. එතකොට මම වසන්ත කියන තැනක ඒ කයට හැදිලා තියෙන කෙස්ලොම් නියද සම්මස්නාර නිසායි, කෙස්ලොම් නියද සම්මස්නාර කනුබුන ආහාරය නිසායි, කනුබුන ආහාරය හේතුව කෙස්ලොම් නියද සම්මස්නාර ඵලය. මේ හේතු ප්‍රත්‍ය ඒ කය ඇසුරු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් පැමිණ සිත පවතිනවා. ඒ කය ඇසුරු කරගෙන පවතින හිතට නේද රූප පේන්නේ, වසන්තට පේනවා නෙමෙයි, ඒ කය ඇසුරු කරගෙන පවතින හිතටයි රූප පේන්නේ. ඒ රූප දකින්න හිතට චක්කුයි කියන්නේ. ඒ කාය අතුරු කරගෙන පවතින හිතටයි සත්‍ය ඇහෙන්නේ, කාය අතුරු කරගෙන පවතින හිතටයි ගඳ සුවඳ දැනෙන්නේ, ඒ කාය අතුරු කරගෙන පවතින හිත නිසා ඉදිරියම මහපොළොවේම වෙන්නේ නේද කියලා බලනවා. මම වසන්ත කියන්නේ කන බොන ආහාරයෙන් හැදුණු පෙනීම ඇහිම දැකීම කරන හිතට නවාතනක් දුන්නු කයටද? ආහාරයෙන් හැදුණු කය නවාතනක් කරගෙන පෙනීම ඇහිම දැකීම කරන හිතටද? මේ දෙකින් කෝකටද මම යාළුවා කියලා කියන්නේ කියලා ලෝකේ සත්ත්ව පුද්ගල භාවයෙන් දක්න දනක නාම රූප දෙකක් තියෙන්නේ කියන නුවණ තියෙන විදිහට බලන්න ඕනේ. මම ඕවගෙන ගොඩාක් විස්තර කරලා තියෙනවා. මම කෙටියෙන් අද මතක් කළේ. ওই විදිහට අජ්ජත්තං වා කායේ කායං පසීරති බහිද්ධා වා කායේ කායං පසීරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායං පසීරති. දෙපැත්තෙන් බැලියොත්. බාහිර සත්ත්ව පුද්ගලයෝ කියන තැනක නාම රූප ගන්නොත් මෙහි පුද්ගල භාවය අඳිනවා. මෙහි හොඳටද ආත්ම දෘෂ්ටිය ගත ගන්නවා. ආධ්‍යාත්මික කය විතරක් නාම රූප ආදී භාවයේ බැලුවොත් මේ ආත්ම දෘෂ්ටිය අඳිනවා. බහැරකයි නාම රූපයේ ආත්ම දෘෂ්ටිය දැක ගන්නවා කියලා ධර්මයේ කියනවා. ඒ නිසා අජ්ජත් බහිදාව මේ දෙකත්ම කටයුතුයි. මේ තමන් කියන තැනක නාම රූප දෙකක් තියෙන කියලා බලන්න ඕනේ. බාහිරත් බලන්න ඕනේ. කොහොම සමතකමතහක් වඩනවා. සමතකමතහක් වඩමින් කොහොම බලනවා. ඒක උපකාර පිණිස සීලයක පිළිපදිනවා. සීලයේ පටිච්චය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤච්ච භාවය. මේ විදිහට කරනකොට මොකද වෙන්නේ? කාලයක් යනකොට නීවරණ ධර්ම දුර වෙනවා. අත්ථී කායචිව පනස ප්‍රතිපච්චපච්චිත හෝති. සත්‍ය පුද්ගලෙන් නෝ කයපමණක් ඇත්තේ යන සිය හොදී කියනවා. මෙහෙම බලද්දිම පුද්ගල භාවයෙන් දුර වෙලා කනබුන ආහාර යුක්ත රූපය කය ඇතුළු කරගෙන පවතින හිතෙන් මේ රූප නිමිත් අරගෙන ඉන්නවා කියලා මෙයන්ට තේරෙනවා. මේ කයට තේින්නේ නැහැ කියනක දකින්න තරම් බුද්ධිමත්ය. හිතන්න ඕනේ පේන මට්ටමට එනවා. පේන මට්ටමට එනවා. ඒ කියන්නේ මම දැන් පුටුවේ ඉඳගෙන ඉන්නකොට ඔගොල්ලොම පේනවා. මේ පුටුවටත් ඔගොල්ලොම පේනවද? නැහැ. පුටුව උපකාර මට ඉඳගෙන ඉන්න පුටුවේ ඉඳගෙන ඉන්න මට තමයි ඔගොල්ලොම පේන්නේ. මෙතන පින්නදාගේ ගනුදෙනු තියෙන්නේ වෙන වෙනම. මට මමයි ඕගොල්ලෝ යතර ගනුදෙනුක් තියෙනවා. මට ඕගොල්ලන්ම පේනවා. ආයේ මමයි පුටුව යතර ගනුදෙනුක් තියෙන්නේ. ඕගොල්ලෝ පුටුව යතර කිසිම සම්බන්ධයක් නැහැ. ඒ වගේ මේ පුටුව වගේ තමයි කිසිම දෙයක් නොපෙනෙන නොතේරෙන මේ කය. පුටුවේ දෙක දෙන්න ඕගොල්ලන්ම පේන මම වගේ තමයි හිත. කය අතුරු කරගෙන පවතින හිතටයි රූප පේන්නේ. ආයේ කයයි කෙනින වස්තුව අතර කිසිම සම්බන්ධයක් නැහැ. කොහොම ඔය බව දැනෙන විදිහට හොඳට හිතන්න. මේ පැත්ත ගැනත් බලන්න, මේ පැත්ත ගැනත් හිතන්න. මෙහෙම කරනකොට සත්‍ය පුද්ගලනෝ කල්පනාවක් ඇත්ද යන සිය හොඳින් ඉලබෙන තැනක් එනවා. එදාට නීවර ධර්ම දුර වෙනවා. නීවර ධර්ම දුර වුණාම පස් ආකාරයකින් ප්‍රමෝදය පුම්බිත බව ඇති වෙනවා. රෝගියෙක් රෝගීසෝපත් වුණා වගේ හිරේ වැටුනකට කිරින්නේ දාසුනා වගේ වැඩකාරයෙක් වැඩකාරබවෙන් දාසුනා වගේ නායකත්ව කෙනෙක් නායකයෙක් දාසුනා වගේ කාන්තාවක කෙනෙක් කැම්බීපු තියෙන තැනකට ආවා වගේ නීවරණයන්ගේ මිතුරු සමාව දකින්නකොට ප්‍රමෝදයක් තියෙනවා. ප්‍රමෝදෙ නිසා ප්‍රීතිය ප්‍රීතිය නිසා පස්සද්දී පස්සද්දී නිසා සැපය සැපය නිසා හිත සමාධිය වෙනවා. අන්නේ සමාධියට ඔන්නයි කියව පටිච්ච සම්පදාය මෙහි කරත් විතරයි ඕන. විඥාතාව සලායතන පස්ස වේදනා කියන ටික ආරම්භකය උපමාවට වගේ එකින් එකට තියලා බලන්න. බැලුවට පස්සේ පුබ්බත් ඥානෙ අපරන්ත ඥානෙට හිත අරවන්න විතරයි ඕනේ. දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධ ඥාන දුක්ඛ නිරෝධ ඥාන පටිපදා ඥාන කියලා පේනවා. පේනවත් එක්කම මේ ආස්ව ධර්ම තු වෙනවා. කෙලෙසුන්ගේ ආස්වැගේ මනස මිදෙනවා. ඔක තමයි කරන්න ඕනේ දේ. ඉතින් ශ්‍රමණතාත්මක බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ උතෝයි ටික කියලා දෙන්න. මොකද ඒකෙන් කිව්වේ නැහැ බුදුරජාණන් මේ ඒ ටික කියපු එකෙන් කිව්වේ නැහැ බුදුරජාණන් වහන්සේ වැඩ යන්න එපා කියන එක රස්සාව කරන්න එපා කියන එක කිව්වේ නැහැ. මොකද ඒකෙන් කතාවක් අවශ්‍ය නැහැ. ඒක ලෝකෙ සිද්ධියක්. ඒක ගුරු උරුමේ දෙමව්පියන් ලැබුණ නිසා බුදුරජාණන් වහන්සේට ආයිති සිද්ධ තථාගතයන් වහන්සේ ලෝකෙ පහළුනේ මෙහෙම ආහාර හොයාගෙන දුකෙන් මිදෙන්න කටයුතු කරන කෙනාට තණ්හාව නිසා යන දුක් ටික නැති කර නැති මම කියලා දෙන්න ඕනේ. මේක කියලා දෙන්න කෙනෙක් නැහැ කියලා දැනගන්න බුදුරජාණන් වහන්සේ පහළුනේ. ඕගලන්ට දුක නැතුව ඉන්න ඕගොල්ලෝ කැමති නම් බුදුහාමුදුරුවෝ කිව්වට අදහන්නටවා ඕගොල්ලන්ගේ ජීවිතෙන්ම ඔගොල්ලෝ පින්වතුන් දකින්න පින්වතුන් බලන්න මේක සැබෑමද ඇත්තමද කියලා බලලා තමගේ ජීවිතයේ දුක නැති කරලා හදා ගන්න. ඉතින් ජරා මරණ සංඛ්‍යාත මේ ජීවිතයේ අජරාමර නිවනට වුවමාරු කරගන්නවා කියලා හැමදෙනාම උත්සාහවත් වෙන්න ඒ සඳහා මේ දේශනාව හේතු පුදස් වෙන වේවා කියලා ත්‍රිපිටකය බුදුහා ජීවමාන බුදුහාමුදුරුවනේ කිසිදු සැකයක් හිතන්න එපා. ත්‍රිපිටකයේ කොතනක හරි කාට හරි සැකයක් තිබුණොත් බුද්ධ වචනේ නෙවෙයි බමුණු මතයි කියලා කවුරු හරි කියයිනම් මම කැමති මට පුළුවන් උත්තර දෙන්න ඕනම කෙනෙක් අරගෙන එන්න ත්‍රිපිටකය. මෙන්න මේක වැරදි කියලා කවුරු හරි කියනවා නෑ. ඔක වැරදි නෑ. මේක සතරගෙන මේ පෙන්නේ මේ අර්ථේ ත්‍රිපිටකය නිවැරදි කියලා කියන්න පුළුවන් කියනවා කියලා බය නැතුව මම කියනවා. ඒ හින්දා ඔයගොල්ලෝ බය නැතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මය පරිහරණය කරන්න කවදාවත් ඔයගොල්ලන්ට අවඩක් නැහැ. මගේ ජීවිතයේ මෙච්චර හයියක් ආවිදෙන මොකුත් ඉඳගෙන නෑ. මගේ පෞද්ගලික ජීවිතේ කිසිම හැකියාවක් තියෙන කෙනෙක් නෙවෙයි මම. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය විතරයි මට තිබුණේ. ත්‍රිපිටකය විතරයි මම බැලුවේ. ඒක මම කියන්නේ අටුවා ටික බැහැර කරන කියන එක නෙවෙයි. මොකද උදව් කරගත යුතු දේ උදව් කරගත යුතුයි. මුල් තැන දෙන්න ත්‍රිපිටකයට. ත්‍රිපිටකය ගරු කරගෙන යන්න ඔයගලන් ජීවිත වරදින්නේ නැහැ. ඔයගොල්ලෝ බලනවා නම් ඔයගලට මේ බණ තහන් ගැඹුරු වෙන්නේ නැහැ කියන කාරණාවත් මතක් කරනවා. අපේ දුකේ නිවීමේ භාවත තියෙන්නේ ත්‍රිපිටක ධර්මය තුලයි දෙන්නලා. ඒ තුලින් උපාය හදාගෙන සතර දුක්ගිනි නිවීම සාක්ෂාත් කරගන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න කියලා මම කල්පනා කරගන්න. අද දවසේදී බොහෝ ශ්‍රද්ධාවෙන් හැමදෙනාම බණ අහන්න කියලා අපි වටිනා කුසල ධර්මයන් සිද්ධ කරගත්තා. මේ සියලුම ආකාරයෙන් පහල කරගත්තා වූ සියලු කුසලයන් මුලින්ම අපි කෞරවණීය මහා සංඝරත්නයට අනුමෝදන් කරමු. පින්වත්නි, ඒ කුමක් නිසාද මේ සතර දුක්ගිනි නිවෙන සද්ධර්මය අවබෝධ කරගෙන අහිංසක සත්‍යෝ සංසාර දුකින් පුළුවන් තරම් එතර කළා, සද්ධර්මය නැමති දඬු ඇට පහන මේ ලෝකේ තබලා බුදුරජාණන් වහන්සේ පින්වම් පාවදාලා එදා ඉඳලා පරම්පරාවෙන් පරම්පරාවට ලෝකෙට සාන්තිය රැගෙන ආවේ මහා සංඝරත්නය. තව පැත්තකින් කිව්වහම තථාගතයන් වහන්සේ අහිංසක සත්‍යයන්ගේ සතර දුක්ගිනි නිවෙන සද්ධර්මයේ පණිවිඩය අරගෙන ආවේ මහා සංඝරත්නය. මහා සංඝරත්නය නැතිනම් පින්වත්නි පරලෝක පැත්තකින් තැබේවා මේ ලෝකේ හොඳ නරකවත් අහගන්න කෙනෙක් අපිට නැහැ. පින්වත්නි දහමක් ගැඹුරු දහමක් පැත්තකින් තැබේවා නිකමට චීවරය දාගෙන ඉන්නවා නම් ඒ බුද්ධ ශාසනයේ මොහොතක් හරි ජීවත් කරනවා. නැතිනම් ගමක් ගමක් ගානේ පල්ලි කෝවිල් හැදිලා ඉවරයි. ඒ හින්දා හොඳ වචනයක් මම මුලින් මතක් කරන්නම්. තේර ගාථා වල විනය පිටකේ විනය සම්බන්ධව අගතන්පත් උපාලි මහරහතන් වහන්සේ තේර ගාථා වල හොඳ වචනයක් දේශනා කරනවා. මොකද්ද? පන්තේ දිස්වාන කාසාවන් චණ්ඩිතන් නිල්ල මක්කිතන් සිරස්මින් අංජලින් කත්වා වන්දිතබ්බන් විසිද්ධජන්. පාර අයිනේ තිබුණොත් අසුචි වැකිලා පණුව ගහපු සිවුරු කෑල්ලා පාර අයිනේ තියෙනවා දැක්කොත් අත් දෙක හිස් මුදුනේ තබාගෙන සාදු කියලා වඳින්නලු කිසි දගයයි කියලා. යම් කිසි කෙනෙක් සතර දුකින් එතර වුණා නම් එතර වුණේ මේ චීවරය නිසාමයි. ඇයි ඒ කියන්නේ ඔක්කොම මහනලා කියන එක කිව්වේ නෑ. සතර දුකින් එතර වෙච්ච කෙනෙක්ගෙන් බණ අහලා හෝ සතර දුකින් එතර වෙන මේ චීවරය දරාගෙන හෝ ඉපදු චීවරය දරාගත් තැනකින් පැන නැග්ග දහමකින්මයි සතර දුකින් එතර වුණේ. එහෙනම් හැමෝටම සතර දුකින් එතර වෙන්න මුල්ලා තියෙන්නේ මේ චීවරයම නිසා නෙවෙයි කියලා අරිහත් ධජය කියලා. ඉතින් මේ අරිහත් ධජය ලෝකේ පවතින තාක් බුද්ධ ශාසනය කියනවා.
ඉතින් අපි සිදිනුලෝම සිදි හැම දිනම සිද්ධ කරගත්තා වූ සියලුම කුසලයන් මුලින්ම ගෞරවනීය මහා සංඝරත්නයට අනුමෝදන් කරනවා. අපේ ගෞරවනීය මහානායක මාහිමිපාණන් වහන්සේලා වරක් ප්‍රමුඛ සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ ඇති වෙන්නට කරන කියන ශාසන මාමක කටයුතු දියුණු තියුණු කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම ස්වාමීන් වහන්සේලාගේ ජීවිතවලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපලෝපද දුරු වේවා. පින්වත් ස්වාමීන් වහන්සේලා ප්‍රාර්ථනීය බෝධිකින් උතුම්ම සරසෙන්නට මේ කුසල ධර්මෝ ඒ සියලුම ස්වාමීන් වහන්සේලාගේ ජීවිතවලට පාරමිතාවක් වේවා කියලා
සාදුකෙස්සාමි.
ඒ වගේම අපි සියලු දෙනාම සීලාකාර පිළිලක රැස් කරගත් සියලුම කුසලයන් ලෝක්‍ය සම්බුද්ධ ශාසනයත් මේ බිමතුන්වත් මේ බිමතුන්ගේ ගෙවල් දොර රැකී රක්ෂා දිස්ත්‍රාණ අධිග්‍රහිත වූ ශාසන මාමු විශ්ඨකාර සියලු දෙවියෝද මේ විහාරස්ථානයට අධිග්‍රහිත වූ සියලු දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසිරු වඩා වර්ධනය කරගන්න දිව්‍යපත බෝධිගේ මුතුන් සනසත්තා කියන ආදාතින් අපි දෙවියන් පින් අනුමෝදන් කරමු.
ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං
එවගේම අවිද්‍යා අන්ධකාරය දුරු කළා ප්‍රඥා ආලෝකයේ ලබාගෙන මේ අවිද්‍යා අන්ධකාරයේ විදින දුකෙන් මිදලා ප්‍රඥා ආලෝකයෙන් ලැබෙන සිසිලස ලබා ගන්න හැකි මොහොතකට ඔගලත් කියන්නට පෙන්වන්නට උත්සාහවත් වෙච්ච මේ දේශනාව දේශනා කරද්දී ඒ දේශනා කරන්නට ධෛර්යය දෙමින් උත්සාහවත්කම දෙමින් පනපෝමේ මේ දේශනාව සඳහා විශේෂ දායකත්වයක් දරනවා දවසේදී ලක්ෂ්මන් ගමගේ නැතිතුමා සහ අනුලා ගමගේ ඒ නැතිනිය ඒ වගේම දූතරෝ ඒ අනුග්‍රහය ලබලා අහිංසක පුංචි බලාපොරොත්තුකුත් කොනක තියාගෙන තියෙනවා. ඒ තමයි ලක්ෂ්මන් ගමගේ නැතිතුමාගේ මිය පරලොව ගිය පියාණන් මේට වසර 8කට ඉහතදී මිය පරලොව ගිය මෑණියෝ වසර 8කට ඉහතදී මිය පරලොව ගිය පීකේ ගුණවතී ආදරණීය මෑණියන්ව ලක්ෂ්මන් මහත්මයා මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ වගේම එම්කේජී ඩේවිඩ් අප්පුවාමේ පියාණන් මිය පරලොව ගිහිල්ලා ඒ පියාණන්ත් මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ ලක්ෂ්මන් ගමගේ මහත්මාගේ ආදරණීය දෙමාපියන් වගේම කෞරවණීය ස්වාමීන් වහන්සේලාගේ නමින් නැසේ කළුගේ කළා වූ සියලුම ගිහිණතුනුත් අපට පැවිදි භාවය ලබා දුන්නා වූ ගුරුදේව උත්තමයන් වහන්සේලා ආදී මේ ස්වාමීන් අපේ කෞරවණීය මහා සංඝරත්නයට ආචාර උපාධ්‍යත්වය ලබා දුන්නා වූ ඒකේ අපවත් වේවදාලා සංඝ පීතුන් වහන්සේලා විසින්පත් කරනවා. ශාසන ඥාතිත්වයෙන් සහ ගිහි ඥාතිත්වයෙන් මේ පරිලෝකියා වූ අපවත් වදාලා සියලු ඒ ඥාති සිපත් කළා. ඒ ලක්ෂ්මන් ගමගේ මහත්මාගේ දෙමාපියතුළු මේ සියලුම දෙනාට මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා තුක්කේ ස්ථානයක සිටින දුකින් අත මිදී සපවත් බාහිරට පත් වීම උතුම් නිවනට සනසෙත්වා කියන අදහසින් කවුරුත් ඉදන් මේ ඥාතින මොහොත ගාතාව කියලා පින් අනුමෝදන්
කරන්නේ.
ඒ වගේම ඒ අනුලා ගමගේ නැතිනියගේ සුජීවතු වාසය කරන මාපිය දෙපළට දීර්ඝාසය ප්‍රාර්ථනා කළා. විශේෂයෙන්ම පියාණන් වහන්සේ අවුරුදු 100ක් ආයුෂ පැවිදින බොහොම පින්වත් පියතුමේ. ඉතින් ඒ පියාණන් ඇතුළු මෑණියන් ඇතුළු මේක සා සම්බන්ධ වෙච්ච මේ පින්වත් සියලුම දෙනාගේ සුජීවත්ව වාසය කරන්නා වූ සියලුම දෙමාපිය ගුරුතුමෝ දරු සිල් දෙනාටත්
නිදුක් බව නිරෝගී බව සුවපත් භාවයේ බොහෝ කල් ජීවත් වීම චිර ජීවනයේ වෙත්වා කරන කියන යහපත් සියල්ලම සුදු වේවා එයාට සුදුරගේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ රැකවරණය නිරතුරුව ලැබෙත්වා මේ පුණ්‍ය ශක්තියෙන් ඒ ජීවිතවලට සම්බන්ධ වෙලා ඒ ජීවිතය යහපත් කරගන්නට සියලු ආරක්ෂාව රැකවරණය නෝරු ලැබෙත්වා කියලා සාදුකලා ඒ වගේම මෙතන සහ සම්බන්ධ වෙච්ච මේ පින්වත් සියලුම දෙනාටත් ඒ වගේම මේ විහාරස්ථානයට සියලු ආකාරයෙන් අපෝපස්ථාන කරනවා වූ දායකකාරකාවේ සියලු දෙනාටත් උපසින් අපෝපස්ථාන කරනවා වූ සියලු දෙනාටත් ඒ වගේම මේ පින්වතුන්ගේ ජීවන දුරවල උදව් උපකාර කළා කියලා තියන්ත අපිට සිටින මේ සියලු දෙනාටත් ඒ වගේම මෙතෙන්ට පැමිණි මේ පින්වත් සියලුම දෙනාටත් පින්වන මුදමු දෙවියන් දෙව ආශිර්වාදයෙන් තුනන සතුනන්ත කර බලන්නේ පුණ්‍ය ශක්තියේ බලයෙන් මේ සෑම දිනාගම මෙලොව ජීවිතවලට ඇතිවන්නා වූ දුක් කරදර බාධක අපල උපද්‍රව දුර වේවා කරණ කියන යහපත් දර්ශයල සමුද වේවා බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා නිවී සැනසීතන වේඩව දාලා වූ උතුම් වූ අජරාමර නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නටත් මෙම කුසල ධර්මයේ සෑම දිනාටම උතුම් නිවන් ප්‍රසම් පාරමිතාවක් මුරේවා එවගේම මේ ස්ථානය ගත්තාම සුවිශේෂී එතැන්නේ දෙදික් සාර්ථක සම්බුද්ධ විහාරය ඇත්තටම මේ තත්ත්වයට පත් වුණාට අද ස්වාමීන් වහන්සේලා මෙහි මේ මාතෘකාවේ අපි ගන්න තරමකින් අපවත් වදාළ අපගේ සෝම ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේදී සෝම ස්වාමීන් වහන්සේ අපේ නිකාය වේදිකෙන් තුරු හැමදාම ආදරය කළ ආදරය කරන ගෞරවනීය අපගේ මඩිය මහානායකයන් වහන්සේ අපේ සිහිපත් කරනවා ඒ අපවත්ී වදාළා වූ සියලුම ඒ සෝම ස්වාමීන් වහන්සේට මඩිය මහානායකයන් වහන්සේ ඇතුළු ඒ සංඝ පීඨ වහන්සේලාට මේ විශේෂයෙන්ම අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා ස්වාමීන් වහන්සේලා ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් නිවන සැනසෙත්තු මේ සියලු කුසල ධර්මයන්ගේ ජීවිතවලට සහ සම්බන්ධ වේවා ශක්තියක් වේවා ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් නිවන සැනසෙත්වා අපේ අවසරයි දීකාමුල නායකතුමනි මේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් සුඛී සුපත් නිවන සැනසෙත්වා සම්පත්තිය සම්පත්තිය.